సబ్బాసోసూత్రే మాంసి మిసి అసంబది ఇక్కలకు బాగుతు మాంసే శవత్పూర్ సమీపే గీతవర్ణము అనే పిలుసుకుంది ఆరామే విడవసన సేపు బాగుతు మాంసే మహానీక్య విష్ణు నెసు బాగుతు మాంసే బాగుతు మాంసేట విష్ణు మాంసే పిలువదాన్ని బాగుతు మాంసమే సూత్రే వదాల సేపు మహానీ తొకటి సీలు ఆశ్రయంగి సంబర కారణం దేశమాకరణ ఏ ఆశావు మనాకుట మినీకరా దశమి వదాలసే ఎసే ఏ మహన్సే విషు బాగుతున్న మహన్సి అంటే పిలువదా మేసు బాగుతున్న మహన్సిని కారణి వదాలసే మహాని మమ నువ్వని దన్నాహుట దక్నాహుట ఆశ్రయంగి శేఖరీం కేం నుదన్నాహుట నుదక్నాహుట నుకేం ఎలుదు మహాని కుమక్ దాంట కుమక్ దాంట ఆశ్రాక్షే వేదు జ్యోడిసు మనసు కారేది అయముసు మనసు కారేది మహని నునోని మినీకరణ నూపన్నావుతూ ఆశ్రయపడి ఉపన్నావుతూ ఆశ్రయపడి మహని నూని మినీకరణ నూపన్నావుతూ ఆశ్రయ నూపడి ఉపన్నావుతూ ఆశ్రయపడినది ఇది మీకు మీ ఉదాహరణలో పెన్నాన్ని సంవర కారణి ఎందుకంటే నీ యోనిసో మనసు కారీకి ఎన్న తాగతాం మాంసి పెన్నాను ఎదుగు ఓకే అప్పుడు పెయిను సతీయ కీనిక తీనువన ఏకీ సంవర కీనిక అయితే సంవరే సతీయ కీనిక అయితే ఏ సతీయ నిస ఆశ్రయాన్ని సంవరే కీనిక ఇతను పెన్నాను మీ రూపే రూపే నిస మమన్ నొప్పవతి వేదన వేదన అని సా నొప్పవతికేం అర్థే కేనుకుట తేరే ఇది ఏకని సా అవిట పేను త్రివిధ సుచరీతి ఏమైతే ఏకింగి సతి పట్ట అని ఏ తవ సతి అక్కతి లేకింగ్ సప్త భుజ్యాంగి సప్త భుజ్యాంగి విముక్తి దర్కాయంగి అవిద్య సూత్రే ఎందుకంటే మిత మీ మృదుహాంధు మీ అవిద్యా సూత్రయే తమై మీ సబ్బాసు సూత్రే తవత్ దీవుడు పెన్నాదీల తీనిక పెయిన్ ఎందుకంటే మీకు పెన్నను ఉదాహరణలు మాని దస్సనా పహ తబ్బాకిలకి సింగని దాలతీ సోవాన్ నూని పహకలు తీ దర్శని పహకలు ఆశ్రయు తీ సంగరే పహకలుతూ ఆశ్రయు తీ ఇలాగట పటిసేవని పత్యావేశ పతిసేవని పహకలుతూ ఆశ్రయు తీను ఆపవు అధివాసనాని పహకలుతూ ఆశ్రయ తీను శీల సంఖ్యాత్ పరివర్జని పహకలుతూ ఆశ్రయ తీను విరి సంఖ్యాత్ వినోదని పహకలుతూ ఆశ్రయ తీను ఈలంగట భుజంగ భావనాన్ని పహకలుతూ ఆశ్రయ తీను ఇలా హతక్ పెన్న దర్శనీ పహకలేమ సంవరే ప్రతిసేవని ఏకైనా యూస్ క్రీమ్ బావి ఇరవస పెన్న నివసీ మెండు వరి ఏకేం బా అతి కరణావు ఆశ్రయతీను అవాయిడెన్స్ కీనికే ఇలాగట ఆపవుతీను ఏ ఎలిమినేషన్ కీనిక వినోదని కీనిక ఉత్పన్నం కామ వితక్కన్నాదివాసతి ప్రజాతి నీవితీరు ఇలాగట ఏదైనా భోజ్యాంగి మహాని దస్సని పాపలుతూ ఆశ్రయ కవరద మహాన్ని మీలోకి బుద్ధాది ఆరే ముదాక్నావు ఆరధర్మి అదాక్సు ఆరధర్మి నోయిన్నావు బుద్ధాది సత్పురుషే మృదాత్నాసు సత్పురుష ధర్మి అదాక్సు సత్పురుష ధర్మి నోహితు అశ్వతో కృతజ్ఞన తిని మెనీగలితు ధర్మే అన్నదని మెనీ నొకలితు ధర్మే అన్నదని మెనీ గలితు ధర్మే అన్నదన్న నోనీ గలితు ధర్మే అన్నదన్న అయితే యం ధర్మకి నీకు నోనీ కలుగుతానో ఏ ధర్మే మినీకరణం యం ధర్మకి నీకు మినీ కలుగుతానో ఏ ధర్మే మినీ నికరణం మాని అందాకి మినీ కెరీనా మినీ నకలీతు ఈ ధర్మం కావాలి మాని అందాకి నీకు మినీకరణ నూపన్ కామాశ్రయ ఉపదీదు ఉపన్ కామాశ్రయ వడేదు ఉపన్ భవాశ్రయ ఉపదీదు ఉపన్ భవాశ్రయ వడేదు నూపన్ అవిద్యాశ్రయ ఉపదీదు ఉపన్ అవిద్యాశ్రయ వడేదు ఎం ధర్మం కెనిక్ మినీ కెరీనా నువ్వే మినీ నకలీదు ధర్మం ఏకే అని కామాశ్రయం గడి ఉన్నది మినీ నొకలైతే නමුත් මේ පුද්ගලයන් ඒවා මෙනෙහි කරනවා. ඒක නිසා රාමාශ්‍රයන් කියන ඒවා වැඩි වෙනවා කියන එක තියෙනවා. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ධර්ම කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාට උපන් කාමාශ්‍රය හෝ උපදීද? නූපන් කාමාශ්‍රය හෝ උපදීද? උපන් කාමාශ්‍රය හෝ ප්‍රහීන වේද? නූපන් භවආශ්‍රය හෝ උපදීද? උපන් භවආශ්‍රය හෝ ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ උපදීද? උපන් අවිද්‍යාශ්‍රය හෝ ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මය වේ. ඒ කියන්නේ කාමාශ්‍රව අඩුවන දේවල් අපි මෙනෙහි කරන්න ඕන. නමුත් ඒ පුද්ගලයන් ඒක මෙනෙහි කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ කාමාශ්‍රය අඩුවල යුතු දේවල් තමයි මෙනෙහි කරන්නේ. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීම, ඕට නූපන්නා වූ ආශ්‍රය උපදීත. උපන්නා වූ ආශ්‍රය වැළෙත්. හෙතෙමි මෙසේ නොනොවනි මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයෙමි. අතීත කාලයේ නොවූයෙමිද? අතීත කාලේ කවරෙක් වූයෙමිද? අතීත කාලේ කෙසේ වූයෙමිද? මම අතීත කාලේ කවරෙක් සිට කවරෙක් වූයෙමිද? මම අනාගත කාලේ වෙමිද? ඔව් අනාගත කාලේ නොවෙමිද? අනාගත කාලේ කවරෙක් වෙමිද? අනාගත කාලේ කෙසේ වෙමිද? මම අනාගත කාලේ කවරෙක් සිට කවරෙක් වෙමිද? දැන් වර්තමානයේ කෙරේ තමා කෙරේ සැක ඇත්තේ. මම වෙමිද? මම නොවෙමිද? කවරෙක් වෙමිද? කෙසේ වෙමිද? මේ සත්‍යදමේ කොයින් ආයෝ කොහේ යන්නේද කියලා එවිතර තියෙනවා. ඒ කියන්නේ මේ සීලබ්බත උපාදාන නිසා ඇතිවෙනා වූ දික්ටි. මෙසේ නොනොවනි මෙනෙහි කරන ඔහුට සවාදයාරු දික්ටි අතරින් එක්තරා දික්තියක් ලැබෙනවා. තමා ඇතියයි කියලා දික්තියක් ඇති වෙනවා. තමා නැති කියලා දික්තියක් ඇති වෙනවා. තමාම හැඳින ගනිමි කියලා ඒ දික්තියක් ඇති වෙනවා. තමා නැතයි කියලා හැඳින ගනිමි කියලා දික්තියක් ඇති වෙනවා. තමානෝ මම තමා හැඳින ගනිමි කියලා ස්ථීර වශයෙන් දික්තියක් උපදිනවා. එහෙම නැත්නම් එයාට කල්පනාවෙන් මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරෙන සුභී කියලා එයාට ඇති වෙනවා. ඒ විදිහට මේ විදිහට දික්තිය නැති වෙලා දික්ටි ග්‍රහණී ඇති වෙලා ඒ දික්ටි සංයෝජනය වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මානව දික්ටි සංගෝචනයේ සම්මුත අසෘතවත් පුතග්ජන දෙමි ජාතිය ජරාවේ මරණේ ශෝකේ වැළපීමේ කායික දුකේ මානසික දුකේ දැඩි ආයාසයේ නිමෙයි සියලු සසර දුක නිමෙදේයයි කියන මහනි ආර්යයන් දන්නා වූ සුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හේතු සත්පුරුෂයන් දක්නා සුළු සත්පුරුෂයන් ධර්මී දාස සස්තුත් ධර්මී මොනවට හේතු සුතවත් ආර්ය ශ්‍රාවක දෙවි මෙනෙහි කළ යුතු ධර්මයන් දනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් දනි එත මෙනෙහි කළ යුතු ධර්මයන් දනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් දනි යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මී මෙනෙහි නොකර යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මී මෙනෙහි කෙරේ මාන යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්ම කවද? මාන යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීද? උපන්නා වූ භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහෝ නායි ධම් ධම්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මය. මාන්‍ය යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ මෙනෙහි කළ යුතු මේ ධර්මය කවරොද? මාන්‍ය යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීනෙද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීනෙද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීනෙද? මොහෝ නායි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ධර්මවල ඔබ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන් ආශ්‍රය නූපදීත උපන් ආශ්‍රය ප්‍රයෝජනයි. ඒ මේ දුකයි නොවනින් මෙනෙහි කරේ. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරේ. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි නෝනින් මෙනෙහි කරේ. මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය තුන් සංගයන ප්‍රහිණි. මානනි මුන් දර්ශනී පහකලතු ආශ්‍රය යැයි. එතකොට මේකේ අපි පළවෙනි එකට කාරණා හතෙන් මේ පළවෙනි කාරණාව තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි ඒක දීර්ඝ වශයෙන් බලන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. එතකොට පළවෙනිම ඒ අතනිට ගමුලෝගේ රාතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මයට ලබා ගන්නට අපි එහෙනම් දෙවෙනි ඩයග්‍රෑම් එකට ගිහින් බලමු. මේක පෙන්නන්නේ අර ධර්මයන් නොමනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කළාම ඒ පුද්ගලයාට ආශ්‍රයයක් නැති වෙන මේ දික්කින් නැති වෙනවා කියලා මේක පෙන්නනවා. එතකොට මේක පෙන්නනවා පළවෙනිම වශයෙන් අත්තයි මේ අත්තා කියලා. මේ පළවෙනි එක දාලා තියෙන්නේ ඒ පුද්ගලයා කල්පනා කරන වේදනාව අත්තා කියලා. ඊළඟට දෙවෙනි කාරණාව විදිහට පෙන්නනවා ඒ නැති මේ අත්තා කියලා. දැන් කවුරු හරි කෙනෙක් වේදනාව අත්තා කියලා ගත්තනම් ඒ වේදනාව නැතිනකොට තමා නැති වුණා. එතකොට තමා වේදනාව නැතිනකොට තමා නැති වෙනවා කියන එක තමයි මේ දෙවෙනි කාරණේ පෙන්නන්නේ. ඊළඟට තුන්වෙනි කාරණයට එයා කල්පනා කරනවා මේ රූපය වේදනාවයි කියන එක අත්තා කියලා. අත්තනාව අත්තාන සංජනාති කියලා කියනවා. ඊළඟට හතරවෙනි කාරණයට එයා කල්පනා කරනවා ඒ රූපය තමා කියලා ගන්න වේදනාව කියන එක තමා නෙවෙයි කියලා. ඒ කියන්නේ නිත්‍ය වෙච්ච රූපයක් එයා අත්තා කියලා ගන්නවා. වේදනාව අනත්තා කියලා ගන්නවා. ඒක තමයි අත්තනා කියලා කියන රූපය අනත්තානම් කියලා වේදනාවට. ඊළඟට පස්වෙනි එකට එයා කල්පනා කරනවා අපි ඒක නිතරම කල්පනා කරලා භාවනා කරලා තියෙන එක අර රූපේ අත්තා අනත්තා කියලා ගන්න වේදනාව අත්තා කියලා ගන්න. ඒක මතකයි අපි අර අඹගෙඩිය උදාහරණයෙන් පැහැදිලි කරන කුණු අඹගෙඩියක් අරගෙන ඒක කපලා කුණු කෑල්ල අරන් දාලා කන අවස්ථාවේදී ඒ තමන්ට වේදනාව නිසා ඒ අත්තා තමා ඉන්නවා කියලා ඇති වෙනවා. ඉතින් අඹගෙඩිය හොයාගෙන ගියාම අපි දන්නවා ඒ වේදනාව මේ අඹගෙඩිය කියන එක අයිති වෙන්නේ වෙලෙන්දට. වෙලෙන්දගෙන් ඇව්වාම ඒක ගොවියට, ගොවියගෙන් ඇව්වාම අන්තිමට ගහට, අන්තිමට ධාතු. ඒකට අඹගෙඩිය අනස්තා වේදනාව අත්තා. ඊළඟට ඊළඟ කාරණාවේදී එයාට එන්නේ මේ වචන ප්‍රකාශ කරන හයවෙනි කාරණාවට වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙළෙන නොපරෙන සුළුයි කියලා එයාට ඇති වෙනවා. ඉතින් ඒක උදාහරණයකට අපි කල්පනා කරලා තියෙනවා මේ අරමුදු වෙරළි සර්ෆ් බෝඩ් එකක් උඩ ඉන්නකොට ඒක ලිස්සා යනකොට ඉතින් එයා අරගෙන තියෙනවා රූපයයි වේදනාවයි මේ මාත්තා කියලා අරගෙන තියෙන අවස්ථාව කියන එක. එතකොට දැන් මේ දික්ටින් ඇති වුණාට පස්සේ මේ දික්ටින් ඉදන් සත්‍යව නිවේස කාය ග්‍රන්ථයේ කියන එකට ඇතුළට ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් ඕක අපි තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි යම් ආකාරයකට මෙන්නලා තියෙනවා. අපි දන්නවා මේ ජාතිය ඉඳලා මනෝ සංකේතනාව දක්වා රේඛාවෙන් නිරූපණය කරන්නේ ඒකේ මහා පැත්තේ තියෙන ලෝභය නිරූපණය කරන ධර්මයක් කියලා. ඉතින් ඒකටම parallel line එකක් ඇඳහම උගලන්ට තේරෙනවා. ඒකේ ඉදා සත්‍යාභිනිවේස කායකාන්තිය නම් අපි යන්නේ ප්‍රියේහි විප්‍රයෝගී කියන එකට. ඉතින් ඕකේ කෙනෙකුට කල්පනාවක් එන්නේ ඔය ඉදා සත්‍යයට කියන එකට යමක් ඇතුළුනො විගසෙයි ඒක අපිට ප්‍රියේහි විප්‍රයෝගී වෙනවාද කියන එක. නමුත් ඒක එහෙම නෙමෙයි. ඒක පරාමාසයකට ඇදුනට පස්සේ තමයි ඉදසක්කිට ගියක පරාමාසයට ගියාට පස්සේ තමයි ඒක ස්ටෑම් කරාට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා. එතකොට මේකේ තුන්වෙනි ස්ලයිඩ් එකෙන් අන්නේ ධර්මයේ කියන එක අපිට පේනවා. ඉතින් ඒක තමයි මේ මෙතන විස්තර කරලා තියෙන්නේ. එතකොට ඊළඟට ආපහු අපිට මතකයි මේ වත්තුකම ස්ලයිඩ් 9 එකේ අපි බැලුවා. ඒ අවස්ථාවේ සාකච්ඡා කරා කුමකට මිච්ඡාදික්ටි වූයේද ඒ පදුට්ටමන සංකල්පය නිසා ඇති වුණු නිත්‍යභාවයෙන් මේකට හේතුන් ප්‍රත්‍ය වුණා කියලා විචාරිටික තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි හෙන්නා මේ තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොතින් මේ තුන්වෙනි සයිට් එකේ අපි පෙන්වන්නේ ජරා ධර්මයේ කියන එක. ඉතින් මෙතන කියනවා නම් කෙටියෙන් කියනවා නම් රූපයත් රූපය නිසා මම පවතිනවා යන දික්ටි විදීම තමයි රූපේ ජරා ධර්මයේ වෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මේ පදුට්ටමන සංකප්පයේ කියන එක. එතකොට මේ රේඛාව දික් කරොත් ඕගලන්ට පේනවා මේ ජරාව දක්වාම ඇවිල්ලා තියෙනවා. පදුට්ටමන සංකල්පය තුළ නිත්‍යභාවය කියන එක තියෙනවා. ඉතින් මේකේ අර විඥානීය හට ගැනීම කියන එක මේක පෙන්නලා දීලා තියෙනවා. මේ රයිසින් ඔෆ් කොන්ෂස්නස් කියලා. ඒකේ පොයින්ට්ස් තුනක් ලකුණු වල තියෙනවා. මේ ග්‍රීන් වලින් A B C කියලා. එතකොට මේක පෙන්වන්නේ මේ A ඉඳන් B දක්වා ඒ යෑම කියන එක සිද්ධ වුණා නම් ඒක තමයි ජාතිය වශයෙන් අපි සලකන්නේ. එතකොට ඒක මේ A කියන පොයින්ට් එක ඒ සංස්කාර ප්‍රත්‍යයෙන් ඒ විඥානිය හැදුනා කියන්නේ මේ AB කියන එක මේ ග්‍රීන් කතාවෙන් තමයි ඒක නිරූපණය වෙන්නේ. මතකද දෙකක් ගලපලා බැලුවා පෙරාගයයි දැන් තීනාගයයි විඥාන ධාරාව ගැලුවා නම් තමයි පදුට්ටමන සංකල්පය. එතකොට ඒකම තමයි මේ පෙන්වන්නේ A ඉඳන් B දක්වා ගියා කියලා කියන්නේ ජාතිය පදුට්ටමන සංකල්පය කියන එක. එහෙනම් විඥාන ධාරාව ගලනවා Tamanට ඇති වෙන මේ පවතිනවා කියන හැඟීමක් එහෙම ඇති වෙනවා. ඉතින් ඒ පදුට්ටමන සංකප්පයේ ස්වභාවය දැනයි. දැන් අපි බැලුවොත් එහෙම වතුර පාර. ඒ වතුර පාර එක්ක සමාන වෙනවා. එහෙම නැත්නම් ඕක අඩු වෙනවා. එහෙම නැත්නම් වැඩි වෙනවා. ඕක අඩු වුණත් වැඩි වුණත් ওই දෙකේම දුකයි. අඩු වුණාම කල්පනා කරනවා ඉස්සර වාගේ විඥාන ධාරාව බලන්නේ නැහැ මේ වස්තුවත් එක්ක. එලක්කයි භාවනා කරනකොටත් කියනවා පළවෙනි පාර කරනවා වගේම නිමේ දැන් දෙවෙනි පාරට කරනකොට දවස් 4 වැඩසටහන ඒ තත්වෙම අර මොකද හම් හේම නැහැ අඩු වෙලා කියන්නේ නේද. එතකොට එහෙම කියන අවස්ථාවක් තියෙනවා. ඒතර අඩු වුණාම දුකයි. වැඩි වුණාමත් දුකයි. මොකද වැඩි වුණාම දුක. වැඩි වුණාම දුක මේ වැඩි වෙන්නේ වතුර මොනවයි නිකන් වෙලා. රොඩුයි මඩයි ඒව වැඩි වෙනවා. එතකොට ඒක නිසා දුකයි කියන එක තියෙනවා. එතකොට ওই විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැන ගැනීමක් වෙනවද මේක දුක ධාරාවේ ප්‍රමාණය වෙනස් වීම කියන එක. මෙන්න මේ දුක්ඛය රහතන් වහන්සේ පෙන්නන විඥාන කායේ සටහන් වෙනවා කියලා. ඒක බොඩි එක. ඒක සටහන් වෙනවා කියන එක තියෙනවා. ඉතින් අපි දන්නවා ඇහැ රූපය නිසා චක්ක විඥානයි, කනය සද්දය නිසා සෝත විඥානයි, ওই විදිහට විඥාන කායක් තියෙනවා, හය ආකාරයි. එතකොට දැන් මේ A කියලා කියන්නේ සංස්කාර පත්‍ය විඥාන කියන එක. මේ B කියන පොයින්ට් එකෙන් එන්නේ විඥාන පත්‍ය නාම රූපං කීනික. ඔය B වලින් නම් C දක්වා ගමන් කරා නම් ඒක අපේ රතු පාටින්මයි දීලා තියෙන්නේ. ඒක ඒක කරස්පොන්ඩ් වෙන්නේ මෙන්න මේ කැලලත් එක්ක. ඒක තමයි ජරා ධර්මයේ කියන එක තියෙන්නේ. හැටියට සලකන්න ඕන. ඉතින් මේක මේ රවුම් වශයෙන් ගත්තාම මේක රවුම් 1. A කියන්නේ රවුම් 1, B රවුම් 2, මේ C කියන්නේ 3 රවුම්. මතකද? අර පළවෙනි රවුමේදී අපි මොකක් හරි රූපයක් දැක්ක ලස්සනයි වූ අභිජා වුණා ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සී ඇති. ගැප් එකක් තියෙනවා නේද? ඒකෝ තුන්වෙනි රවුමේදී අපි දන්නවා දෝමනස්සී කියන එක ඇති වෙනවා කියලා. ඉතින් ওই රවුමේදී තමයි අපි සුඛයයි කියලා ගන්න. ඉතින් වෙනස ඇති වෙලා දෝමනස්සී තියෙන මේක චිත්තයේ සටහන් වෙනවා කියලා. ඉතින් මේ පොයින්ට් C එක කියන එක වෙන්නනවා නාම රූප පත්‍ය සලආයතන කියලා. ඉතින් විඥාන ධාරාව වගේ බෙල් ෂේප් කර්ව් එකක් වගේ ගන්න. එහෙම නැත්නම් අර මොහොතේ රැල්ල උඩට යනවා මෙහෙම පල්ලයක් යනවා. මොකද තල්ලුවි යනවා කියන එක. එතකොට දැන් මේකේ ඒ අපිට පේනවා මේ රෙඩ් ලයින් එක කියන කතාව ජරාව කියන එක පඳුට්ට මන සංකප්පේ දික් කරාම ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම ජරාව කියන එක තමයි. ඉතින් අපි කැමති වෙලා තියෙන්නේ එහෙනම් නිත්‍යයි කියලා අරන් තියෙන්නේ ජරාව කියන එක. එතකොට මෙතන වෙන්නනවා මේ රූපයයි රූපය නිසා මම පවතිනවා යන දිට්ටි වුණාම රූපේ ජරා ධර්මයේ ඇති වෙනවා කියලා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ ව්‍යාධි ධර්මය. මේ ව්‍යාධි ධර්මයේ කියන එක ඇවිල්ලා ඔය නිට්ටයයි කියන සංකල්පය බිඳුනනම් අන්න ව්‍යාධි. දිට්ටිය බිඳුනනම් ජරා, සංකල්පය බිඳුනනම් ව්‍යාධි කියන එක තියෙනවා. ඉතින් මේක දන්නවා මේ පදුට්ට වන සංකප්පේ මේ විදිහට එක එක වෙනවා. මේක නිට්ටයයි කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ සුබයි කියන එක තියෙන දෙවෙනි කාරණේ හැටියට. ඊළඟට අපි දන්නවා මේ තුන්වෙනි කාරණේ මෙතන නිත්‍යයි කියන එක. ඊට පස්සේ බයාග තියෙන මාපව ඔබ සංස්කාරයන් හැම නිත්‍යයි කියලා මේ පරාමාස කාය ක්‍රාන්තියට ඇතුළු වීමක් හැම තියෙන සුඛයි කියලා ඇතුළු වීමකුත් තියෙනවා. එතකොට දැන් මේක බැලුවාම මේ පළවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම එකයි. ඒ කියන්නේ මෙතන නිත්‍යභාවයක් කියන එක තියෙනවා. මෙතන තියෙනවා නිත්‍යභාවයක්. එතකොට නිත්‍යභාවය විතරයි ඔබ තියෙන්නේ. ඒක නිසා දෙකම ඒ නිත්‍ය ගුණයම තමයි 1 3 3 නැතුවම තියෙන්නේ. ඒ වගේම මේ 2 4 කියන එකත් සමානයි. මේක මේ සුභයි කියන කතාව. ඊට පස්සේ අපි මේ සුඛයි කියලා කියන කතාව. මේ 2 4 මොකද්ද තියෙන්නේ? මෙන්න මේ නිත්‍ය කතාව විතරයි. එතකොට ඒ කියන්නේ ඒ සුභය කියන විදන්සක්කයට ඇතුල් වෙනවා. අපිට වෙන 2 වෙන්නේ නැත්තම් ওই 4 කියන එක නැහැයි කියලා එක පැත්තකට දෙයි. මේ දෙක අතර තියෙන නිත්‍යභාවය ඒ කියන්නේ මොකද්ද? පුන පුන ස්පර්ශ කරනවා කියන එකයි. එකපාරක් කට්ලට් කටක් කාලා මම ඒක නිත්‍යයි කියන කතාවකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම ඒ කට්ලට් තව දිගටම කපා යනකොට එතින් මම ආපහු නිත්‍යයි කියන හැබැයි අපි දැන් මම කට්ලට් එක කන්න කන්න අර ටේස් බස් නම් එන්නේ එන්නේ යනවා කියන එක නේ තියෙන්නේ. නමුත් අපි මෝඩයා වගේ නිත්‍ය කතාවට ගිහිල්ලා තියෙනවා. පුන පුන ඒක කියන එක විතරයි වෙනසකට තියෙන්නේ. පුන පුන ස්පර්ශ කෙරෙයි. එතකොට දැන් අපිට පේනවා මේ සුඛය කියන මේ පරාමාස කාය ග්‍රන්ථියට එනකොට අපිට ජරා ධර්මයේ කියන එක සිද්ධ වෙලා ඉවරයි. එතකොට ජරා ධර්මයේ සිද්ධලා නමුත් අපි ඒක ඒ අත්තා කියලා ගැනීමක් කියන එක කරනවා. ජරා ධර්මයේ යන්නේ ඒක වෙලා සිද්ධ වෙලා ඉවරයි. එතකොට දැන් ඔය පිටකෝපදේශයේ පෙන්වන ඔය අත්තාගේ ගැනීම කියන එක රෝගයක් කියලා. රෝගම් වදතියත්තුනෝ කියලා කියනවා. රෝගම් වදතියත්තුනෝ කියලා කියනවා. ඒක වෙන්නන්නේ මේ අත්තාය කියලා ගැනීම. It is a sickness. Cold self කියලා කියනවා නේද? ඒ තමයි කත්තත් අත්තා කියලා ඒක රෝගයක් කියලා. එතකොට මේ තුන්වෙනි රාවුමේ ඔය හයවෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධිය කියන ධර්මයක් කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ අත්තා කියලා අරගෙන මේ රෝගී ස්වභාවය. ඉතින් මේක දැන් අපිට පේනවා මේ රූපය නිසා ඇති වෙච්ච ව්‍යාධි ස්වභාවය. දැන් මෙතෙන්දී අපි මේ දක්වා මේ සුඛ කතාවක් නේ තියෙන්නේ. හැබැයි මේ රූපේ ඇතුලේ අපිට සුඛය කියන එක ඇතිවෙන්න තුඩු දුන්නේ අර රූපයක්. එතකොට රූපය දැන් අර බෙල් ෂේප් කර්ව් එකේ AB C ගිහිල්ලා තවට පත් වෙලා තියෙනවා. එතකොට ජරාව කියන එක ඒක පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ රූපය නිසා ඇති වෙච්ච ව්‍යාධි ස්වභාවය මෙතන තියෙනවා. එතකොට ඒ කියන්නේ 3-6 කිව්වොත් අපිට පේන රූපේ ව්‍යාධිය කියන්නේ. හැබැයි අපි සුඛයි කියලා කතාවක් තමයි තියෙන්නේ. අපි එහෙමනම් පස්වෙනි ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ මේ මරණ ධර්මය කියන එක. දැන් අපි දැන් ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, දැන් දැන්ම මරණ ධර්ම කියන එක. ඉතින් ඔය වේදනාවේ කියන එක අපි දන්නවා රූපය නිසා ඒ ජරා කතාව 3-3 කියන එකේදී අපිට ආවා. ඊට පස්සේ ඒ වේදනාව කියන එක ඒ කියන්නේ රූපේ ජරාව එතන වේදනාවේ ජරාව කියන එක ඇති වෙන්නේ 4-3 කියන එක. ඊළඟ රවුමේදී තමයි ඇති වෙන්නේ. එතකොට ඒක පරාමාසයට 3-3 රූපේ ජරා ධර්මයකට අතුණු 4-3 වෙනකොට අසුකේ කියන එක පරාමාස වෙනවා කියලා අපි දන්නවා. ඉතින් 4-3 වේදනාවේ ජරා ධර්ම මේ අවස්ථාව වෙනකොට අපි රෝගී වෙලා තියෙනවා. ව්‍යාධියට පත් වෙලා තියෙනවා. ඉතින් උතන තියෙන යමක් කැඩුනහම අපි නිතරම හිතන හොඳ එකක් හදනවා කියලා. අපි පලාසේ භාවිතා කරලා මේ නැවත විඥානේ හැදීමක් කියන එක තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕගලන්ගේ ගෙදර උඩ තට්ටුවට යන්න තියෙන ස්ටෙයා කේස් එක ඇඳ කැඩලා තියෙනවා. ඔබට කල්පනා කරනවා මේක ජරා වෙල මම හොඳ එකක් දානවා කියලා. ඒ දාන කල්පනා කරනකොට නිතරම හිතන්නේ මම මේට වඩා හොඳ එකක්. අපි අල්ලපු ගෙදර මහත්තයාගේ එක අපි සාම්පල් එකක් ගන්න ඕන නිතර. අල්ලපු ගෙදර අරගෙන තියෙන්නේ මේ වගේ එකක්. එයා ගෙදර තියෙන්නේ ඊය જાති එකක්. ඉතින් ඔහොම බලලා මේ බලන්නේ නම් පලාස කරනවා. ඔක්කොම පලාස කරනවා. හොඳ මේක. මොකද්ද හොඳ මේක? එයා හිතනවා මං අනිත් අය කවුරුවත් හදන්නේ නැහැ රත්තරන් වලින් එකක් හදුවා. කොහොමද? රත්තරන් වලින් හදපු එකක් දැකලා නැහැ. නමුත් අන්නේ වාගේ මනස යනවා. කැඩුනහම ස්වභාවය ඒක. හොඳම එකක් හදනවා කියලා ඒ මිනිස්සු කල්පනා කරන්නේ. එතකොට එහෙමනම් ඔය හතර හතර කියනකොට හතරේ රවුමේ හතර වෙනකොට අපිට ඇතිවෙන ওই જાතිය කියන එක. දැන් එහෙනම් හතර තුන ගිහම වේදනාවේ ජරා වුණ හතර හතර જાතිය. දැන් එහෙමනම් අපිට කල්පනා වෙනවා මොන රවුමේද මරණය කියන එක සිද්ධ වෙන්නේ කියලා. අර බෙල් ෂේප් කර්ව් එක හිතන්න. දැන් ඒකේ ABC කියලා ආවා. නේද? තුන්වෙනි රවුම වෙනකොට. දැන් හතර හතර වෙනකොට අපි ආපහු එකක් හැදුවා නම් හතර තුනේ දිව්‍යාදී එන්න කොහෙද යන්නේ? මේ මරණය කියන එක අපේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මරණය කියන එක සිද්ධ වෙන්නේ මේ හතර දෙක. හතරේ රවුම දෙක. හතරේ රවුම දෙකේදී මොකද්ද කියන්නේ? නිට්ටයයි කියලා අපි කියන්නේ නේද? නිට්ටභාවය. එතකොට එහෙනම් අපි නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ විඥානේ මරණය. විඥානේ මරලා යනකොට අපි ගන්නවා නිට්ටයයි කියලා. එතකොට දැන් අපිට පේනවා හතර තුන වේදනාවේ ජරා ධර්මී කියන එක. මොනවාද දැන් මෙතන මේ රවුම් දෙකේදීම අපිට දන්නවා අපි මරණය රවුම් දෙකේදීත් මරණය සිද්ධ වෙනවා. ඒ රවුම් දෙකේදී මරණය සිද්ධ වෙනවා කියන. මොන මං හොඳ රූපයක් දිහා බලාගෙන හිටියා නම් එකපාරටම දැන් ඒ රූපේ ස්පර්ශ කරනකොටම මට ඒක ඒ විඥානී කරන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට බත් කටක් කනකොට එකපාරටම අයියෝ මේ ඊයේ කාපේද මීට වඩා කොච්චර හොඳද? අර ඊයේක මතක් වෙලා මේක මැරිලා යනවා. දෙවෙනි රවුමෙදි මැරෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත හතරේ තුනේ වේදනාවේ ජරා ධර්ම හතරේ හතර නැවත ඉපදීම කියන එක සිනප සිද්ධ වෙනවා. එතකොට හතරේ හය තව චුට්ටක් දුරට යනකොට හතරේ හයවෙනි රවුම අපි දන්නවා අර දිට්ඨි අනුසය තියෙනවා එක නේද? අන්න ඒක වෙනකොට වේදනාවේ ව්‍යාතිය කියන එක අපිට සිද්ධ වෙනවා. එතකොට අන්න ඒක තමයි මේ අප්‍රිය සංපයෝගෙ මේක යටින් ලකුණු කරලා තියෙන අප්‍රිය සංපයෝගය කියන එක. ඒක තමයි වේදනාවේ ව්‍යාතිය. දැන් අපි දන්නවා රූපේ ජරාවක් තියෙනවා. ඊළඟට වේදනාවේ ජරාවක් ඇති වුණා. හතර තුන කිව්වා. ඊට පස්සේ ආපහු වේදනාවේ ව්‍යාතිය කියන එක හතරේ හය කියන එක ගන්න. අප්‍රිය සංපයෝගය. ඒක තමයි අප්‍රිය සංපයෝගය කියලා කියන්නේ. ඉතින් ඔතන තියෙන මේ වේදනාවක් නිසා මම පවතිනවා කියන නිත්‍ය සංකල්පයක් තමයි ඔතන තියෙන්නේ. එද ඔක හරි ලස්සනට පේනවා. අර උදේ භාවනාවන් බලපුවාට ඒකේ අපි පෙන්නනවා ওই භයාගති ඉඳන් පරාමාසය කියන එක දක්වා අපි දන්නවා ওই හතර පහ ඒක අත්තා කියලා ලකුණු කරනවා කියලා නේද? එතකොට ඕක අපි දන්නවා ඕක රිවර්ස් වුණා කියලා. කර්කෝගන ජීවිතේන්ද්‍රිය වටා කර්කෝගන ගියාන ඕක රිවර්ස් වුණා. එතකොට රිවර්සුනාට පස්සේ ඔය අත්තා කියන තැන තියෙන ඉතින් දික්ටි ආශ්‍රය නේද? එතකොට එහෙමනම් අර නිත්‍ය සංකල්පය කියන එක මිදිලා. නිත්‍යයි කියලා අපි කිසි සංකල්පයක් තියුණාද ඒක දැන් මිදිලා තියෙනවා කියන එක තියෙනවා. මිදිලා ඒක තමයි ව්‍යාධිය. අන්නේ ව්‍යාධියත් දැන් ජරාවත් වේදනාවට එකතු වෙනවා. අන්නේ ඒක තමයි මේ රෙඩ් රෝගී බවට පත් වෙලා තියෙනවා කියන එක. අර රිවර්ස් වෙනවා පොයින්ට් එක. අල්ලගත්ත අයට හොඳට කල්පනා කරන්න බලමු හරි පහසුවෙන් මේක තේරෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන ඉතින් හතරේ හය කියන්නේ දික්ටි අනුසයනේ. මෙතන දික්ටි ආශ්‍රය කියන එක ගත්තා නම් අත්ත කතාව අර රිවර්ස් වෙලා ආපු කතාව. දැන් ඉතින් ඊට පස්සේ තියෙන අර ඒක දික්ටි අනුසය දෙකේ වේදනාවට දික් කරන එක විතරයි. එතකොට ඊට පස්සේ ඒක තමයි මේකේ මේ හතර හය කියන එක පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට ආපහු ওই විදිහට යනවා පහ තුන කියන එක. එතකොට ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි අර හතර පහ පොඩ්ඩක් ආපහු පැහැදිලි කරනවා නම් හතරේ පහ කියලා කියන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් 6 වෙනි ස්ලයිඩ් එකේ ඒක පැහැදිලි කරනවා. ඔය අපි දන්නවා ඔය අපි ඉගෙනගෙන තියෙනවා තයෝදම්ම සූත්‍රයේ අර අත්තා කියලා ගත්තාම 1.3 මොහේට යනවා කියලා. ඒකට පැරලල් ලයින් එකක් තමයි මේ ව්‍යාධියද යම් පිච්චන් අලබුද තම් පිළිපියට තියෙන්නේ. ඉතින් මේම ස්ට්‍රක්චර් එක අපෝලෝ බෝලෝ කාර් එකක් තියෙනවා නම් ඒකේ උඩ යම් කිසි දෙයක් සිද්ධ වෙනවාද පල්ලෙහා අපෝලෝ බෝලෝට ඒක සිද්ධ වෙනවා. ඉතින් මේක අත්තා කියන එක මේකට ගියා නම් ඉතින් ඒකම මේ යම් පිච්චන් අලබුද තම් පිළිපිය කරා ඇතුළු වීමක් කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඔය හතරයි පහ කියන එක ගත්තහම ඒ අම්පිච්ච නලවතු තම්පි දුක්ඛය තුල අත්තා කියන සංඥාව ඇති වෙලා තියෙනවා. හතර පහ කියන්නේ අත්තානේ. ඒක ගිහිලා තියෙනවා අම්පිච්ච නලවතු තම්පි දුක්ඛයට. ඊළඟට ඔය හතරේ හත කියලා කියන්නේ ප්‍රී විප්පයෝගිය. ඉතින් ඒ කියන්නේ අපිට බබා වගේ රූපයක් තිබුණා. ඒ රූපෙන් තමයි දැන් වෙන් වෙලා. එතකොට එවැනි රූපයකින් සින්න අපිට කැමැත්තක් තියෙනවා. ඉතින් නන්දිය කියන්නේ හතරේ හත. හතේ හත ස්ටෙප් එක හත කියන්නේ නන්දියනේ. එතකොට ඒ නන්දිය තියෙනවා. ඉතින් මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්තයි කියලා අපි දන්නවා නේද? එතකොට අන්නේ ධර්මයේ නම් අපි හතරේ හත කියන්නේ ඒ ප්‍රී විප්‍රයෝගයේ කියන එක. ඊළඟට පහ තුන කියන එක. මේක තමයි සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව කියලා කියන්නේ අර නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. හතරේ හත කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් තවත් කෙනෙක් තේරුම් ගන්න ඕනේ හතර හය කියන්නේ ඒක තුල අර ජරාවන රූපේ නිසා ඇති වුණ ඒ සංඥා ආගිය කියන එක ඒක තුල තියෙනවා කියලා. ඉතින් මේක මේ පහ තුන ජරාව කියන එක දැන් අර රවුම් බලපුවාට නම් හරි ලස්සනට පැහැදිලි වෙනවා. මතකද රවුම් තුනක් වුණාම වෙච්ච දේ? ඒකේ මතකද අපි ආවා පරාමාසයේ ඉඳන් ඒ කියලා කිව්වා ඉඳන් සත්‍යයට එන එක. අතන නිත්‍ය කියන දිට්ඨිය ජීවිත ඉන්ද්‍රිය එතනින් ආවා පරාමාසයට නිත්‍ය කියන සංකල්පය ආපහු ඒ කියලා අනිත් පැත්තට ගියා ඉඳන් සත්‍ය පැත්තට. දැන් ඔබ කරකවන තවත් අංශද අනෝකි. දැන් මොකද වෙන්නේ? දැන් ඒ කියන එක පරාමාසයේ තිබිච්ච මේක දැන් අනිත් පැත්තට ගිහිල්ලා. ඒ කියන්නේ මුලින් අපි පටන් ගන්නකොට අත්ත තිබුණේ කොහමද? පරාමාසයේ ඉඳන් චේතනාවට උඩටට. දැන් මොකද වෙන්නේ? දැන් මේක පල්ලෙහාටද ඇවිල්ලා. ඒ කියන එක පල්ලෙහාටද ඇවිල්ලා. එහෙනම් තවත් අංශක අනුමෝදින් කරපුවා. පස්සේ ගිරවුම්. ওই රවුම් පහනද පෙන්නන්නේ. ජීවිත ඉන්ද්‍රිය වට රවුම් තුනයි. තුනක් අපි සාකච්ඡා කරලා තියෙනවා. හතර ඕගොල් කරලා නැහැ. තව රවුමක් කරගිවම් පේනවා හතර. දැන් අනිත් පැත්තට තියෙනවා. දැන් රිවර්ස් වෙලා වෙලා තියෙන එක ඉෆෙක්ට් එක යනවා. දැන් පස්සේ එකට එනකොට මොකද වෙන්නේ? දැන් මේ ඒ කියන එක තියෙන පල්ලෙහාටද නේද? දැන් එහෙමනම් අංශ කණුවකින් කරගෙවම දැන් තියෙන කොහෙද? ඒක ඉන්නේ කොයි පැත්තටද? මේ පැත්තටයි. රූපේ පැත්තටයි පොයින්ට් කරන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ විඥානේ, මේ පැත්තේ චේතනාව. අර ඉස්සෙල්ලා ධාරාව ගියේ මේ පැත්තට. දැන් මේක රිවර්ස් පැත්තට. දැන් මම නිත්‍ය කතා රිවර්ස් වෙලා. ඒ ඇරෝ එකේ ඩිරෙක්ෂන් එක ගත්තාම පේනවා. පස්සේනේ රවුම එනකොට මේක රිවර්ස් වෙලා කියලා. ඉතින් ඒකනි තියෙන්නේ. කියන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කිව්වා නම් විඥාන ධාරාව චේතනාවෙන් ඉඳන් මෙහෙම ගැලුවාම දැන් නිත්‍ය. ඒකනේ අපි දෙකටම කිව්වේ පදුට්ටමන සංකප්පේ ආවෙත් ඒක. දැන් මේක ඇරෝ එක හැදලා තියෙන්නේ අනිත් පැත්තට. දැන් නිත්‍ය කතාව නෑ නේද? එතකොට අන්න ඒක තමයි මේ වෙලා තමයි මේ නිත්‍ය සංඥාව වෙනස් වෙලා මේ වෙලා තියෙනවා කියන්නේ. හරි ලස්සනට පැහැදිලි වෙනවා ඒකත් එක්ක බලනවා. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මේ විදිහට බලාගෙන ගියාම ඒ පහ තුන කියන එක දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙකේ අර්ථයෙන් තමයි අපි මේ දවස්වල පැහැදිලි කළේ. දැන් පේනවා ඒක නුවහක් යනවා. ඊට පස්සේ දැන් ඉතින් හතේ හත කියන එක ඉතින් උපාය ආසය. ඉතින් අපි දන්නවා ඉතින් මැරෙන මනුස්සයට දැඩි වෙහෙසක් එන තියෙනවා කියන එක. ඉතින් මේ ධර්මයේ බලනකොට මේ ස්ලයිඩ් එක බල අලුතෙන් බලන කෙනෙක් ගාක් මාංශල බැලිය යුතු ස්ලයිඩ් එක. මේක තේරුම් ගන්න තු ඉස්සරහට ගියාට එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මේක අපි කොහොමද මේ මරණය කියන එක තෝරගත්තේ? අපි තෝරගත්තේ මොකක් හරි එකක් කැඩුනට පස්සේ අන්‍යාදි ස්වභාවයපත් වුණා. දැන් අපි හිතනවා හොඳ එකක් හදනවා කියලා. හොඳ එකක් හදනවා කියලා තමයි මේ જાතිය. අර හතරේ හතර දැන් අපි දන්නවා බෝධි සූත්‍රය එහෙමනම් අර සුඛයි කියලා ආව මේ පැත්තේ නිට්ටයයි කියලා ආපු කතාව තමයි උතන තියෙන්නේ. ඒක තමයි જાතිය උන් හදාගත්තා කියන්නේ. ඉතින් මේක වෙන්න නම් ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. જાතිය වෙන්න නම් මම මැරෙන්න බෑ. එහෙනම් අර බෙල් ෂේප් කර්ව් එක මෙහෙම ගියේ පල්ලයට ගිහිල්ලා දැන් මේ උඩට එන එක තමයි මම જાතිය කියන්නේ. එහෙනම් මැරෙද්දී කොහේ යන්නේ? මැරලා තියෙන්න නම් හතර දෙකේදී තමයි මැරලා තියෙන්නේ කියන එක තියෙනවා. එතකොට ඒද ඒ අඩු ගාන ඒකවත් හොඳට කල්පනා කරන්න. ඉති රිවර්සකින් බලනකොට මේ හොඳට මේ ජරාව කියන එක පේනවා. ඉතින් අපි පෙන්වන්නේ දැන් මෙතන එන්න එකතු වෙලා තින්නේ මේ ප්‍රී සම්පයෝගය කියනකොට එකතු වෙලා තියෙන එක රිවර්ස් වෙලා තමයි එකතු වෙලා තියෙන්නේ. මුලින් අපි යම් කිසි සුඛ වේදනාවක් ගැන කතා කළාද දැන් ඒක රිවර්ස් පැත්තටයි ගමන් කරන්නේ. එතකොට එහෙමනම් දැන් අපි හතරෙනි හතේ දක්වා ගියා. මේකේ හතේ හත උපායාසය කියලා අපි කිව්වා. මරිච්ච මනුස්සයාට තියෙනවා දැඩි වෙහසක් තියෙනවා. ක්‍රෝධ උපායාසය කියන එක වෙන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ අවස්ථාවේ. ක්‍රෝධ දැඩි වෙහස නේද? එතකොට හතේ හත තමයි සංස්කාරවල ජරාව කියලා කියන්නේ. දැන් මේක අපි සම්බන්ධ කරනවා ඔය ආශ්‍රයත් එක්ක ආශ්‍රයවල රවුම කියන එක සම්බන්ධ කරනවා. එතකොට මේක වෙනවා මේ කාමාශ්‍රය කියලා කියන එක මේ හතරේ හතරෙන් තමයි පස්සේ තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර සුඛය කියන එකේ මාවට පස්සේ තමයි කාමාශ්‍රය කියන එක තියෙන්නේ. එතකොට කාමාශ්‍රය සුඛය ගැනීමෙන් පසු ඒ සුඛේ පරාමාශ්‍රය වීමෙන් ඇති වෙනවා. භවආශ්‍රය කියන එක අත්තා කියලා ගත්තට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේක පස්සේ නිරෝධයෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට පවත්න්න තමයි අපි උත්සාහ කරන්නේ. අර කුණුඹ ගෙඩී කාලා ඉන්නේ පස්සේ නිරෝධය ලාභයි කියලා ගන්න. ඊට පස්සේ ඔය 8 වෙනි ඒ රෞමෙන් පස්සේ ඒ අපි ওই සංස්කාර වලට එහෙම අගයක් දෙන. එතකොට දැන් මේ දික්ටි ආශ්‍රය කියන එක ඒකෙන් ඉදී ඇති වෙනවා. ඉතින් අපි දන්නවා බෝතලී සූත්‍රයේදීම 7 වෙනි රෞමේ 7 වෙනකොට අර ධම්මමච්චරිය කියන එක අපි කියනවා අර ගහට නැග්ගා කියලා කියන්නේ නේද? එතකොට ධම්මමච්චරිය තිබිච්ච බලියට අපිට දික්ටි ආශ්‍රය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙක් කියන්න පුළුවන් එයා ඩිග්‍රී එකක් එහෙම ලබාගෙන එයාට මේ කියනවා මට මේ රසාව හොඳයි කියලා. එයා එහෙම කිව්වට ඒක හරියන්නේ නැහැ මේ. ඒ ආයතනේ වැඩ කරන ආයතනේ පිළිගන්න ඕනේ. මෙයාට මේ ධම්මමච්චරියේ මේක තිබිච්ච බලයට කිමිස්ටි දන්න ඕනට ෆිසික්ස් දන්න ඕනට හරියන්නේ මෙයාට වැඩ කරන්න පුළුවන් කියලා ඒ ආයතනේ පිළිගන්න ඕනේ. ඉතින් එහෙමනම් ආයතනේ පිළිගන්නේ කොහොමද? මෙයාට උන වැඩක් කරන්න දීලා මෙයාට වැඩක් පුළුවන්ද කියලා බලලා. ඒකනේ අර ඉන්ටර්වියු එකකින් හරියන්නේ නේද? එතකොට ඒ කියන්නේ සංස්කාර වලට අගේ කියන එක දෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ දික්ටි ආශ්‍රය කියන එක 8 වෙනි රවුමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රය කියන එක 10 වෙනි රවුමෙන් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ බොහොම සියුම් පොයින්ට් එකක් තියෙනවා. අර අපි බෙල් ෂේප් කර්ව් එක බලුවානේ. ඒකේ බෙල් ෂේප් කර්ව් එකේ මේ A B කියන එක හුඟාක්ම ආසන්න වෙන්න පුළුවන්. මේ දෙක සමාන වෙන්නේ නැහැ. ආසන්නතාවයට එන්න පුළුවන්. අර අපි කිව්වේ අර තීන විත් අවස්ථාව ඒ කවදාවත් මේක ඉක්වල් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ විඥාන ධාරාව කරන්න තමන්ට හිතාගන්න. දැන් සාමාන්‍යයෙන් නම් තියෙනවා මිනිස්සෙක් ඉතින් කිසිම මේ ලෙතාජික් කියලා ඔහේ ඉන්න කිසිම දෙයකට හේල වෙන්නේ නැහැ නේද? හැබැයි යාට නිකන් මොකක් හරි ටොපියක් වාගේ මොනවා හරි යාට රසආහාරයක් යාට සතුටක් තියෙන දෙයක් වුණා නම් ආ කියලා නැගිටලා එන ගතියක් කියන එක තියෙනවා. ඉතින් අපි දන්නවා මොකක් හරි සිග්නිෆිකන් දෙයකට මිනිස්සෙක්ගේ නැංවීමක් කියන එක තියෙනවා. මේක පෙන්වන්නේ මේ තීන මිද අවස්ථාව. ඒ වගේ අවස්ථාවක් වුණා ඒ විඥාන ධාරාව ගලන. මොකද අර H1 H2 කියලා අපි බැලුවේ නේද? ඉතින් ඒක මේ අරකට වඩා වැඩි වෙලා ඒ දුනුවා කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට අපි පිටි 6 වෙනි ස්ලයිඩ් එකේ අපි එහෙනම් මේ රවුමුයි ආශ්‍රය අතර සම්බන්ධතාවය කියන එක ඉගෙන ගත්තා. එහෙනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඔයගොල්ලන් දන්නා වූ ධර්මයක් තමයි මේක පෙන්වන්නේ. මේක පෙන්වනවා අර ආශ්‍රව අතර සම්බන්ධතාවය. අර පဋාණ පාළියේ ඔයා ගත්තා වූ ධර්මයි. එතකොට මේකේ අපි දන්නු මේ දික්ටි ආශ්‍රය තියෙනවා, අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. එතකොට මේ රෙඩ් වාගේ ඇරෝ එකකින් දාලා තියෙන්නේ දෙපැත්තට යන්නේ. ඒක දෙපැත්තටම යනවා. ඊළඟට අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය, කාම ආශ්‍රයයි අවිද්‍යා ආශ්‍රය. ඊළඟට ඕගොල්ලන්ට පේන්නේ මේ කොළපාටින් දාලා තියෙන්නේ ඒ දික්ටි ආශ්‍රයෙන් නම් කාම ආශ්‍රයයට. ආපහු භව ආශ්‍රයෙන් නම් අවිද්‍යා ආශ්‍රයයට. ඒක යන්නේ එක පැත්තකට විතරයි කියන එක තියෙනවා. ඉතින් ඔයයි භව ආශ්‍රය කියන එක ඔහොම තනි වෙලා තියෙන්නේ කියන එක තමන්ට පේනවා. පස්සේ අපි මේ ඩයග්‍රෑම්ස් වලින් උඩට බලා ගන්න පුළුවන් අවසානෙට. එතකොට මේකේ ආශ්‍රව අතර සම්බන්ධතාවය තමයි මෙතන පෙන්නන්නේ. අපි ඉන්නවා ඊළඟ ස්ලයිඩ් එකට යන 8 වෙනි ස්ලයිඩ් එකට. අපි දන්නවා ওই කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා. අපි ඉගෙනගෙන තියෙනවා අර ඒරියා 1 and ඒරියා 2 කියලා. ඒ දෙක සසඳලා බලලා ඒ සසඳලා බැලුවට පස්සේ ඒකේ වෙනසක් තියෙනවා. ඒ එහෙම වෙනසක් ඇති වෙන්න නම් ඔය ඒරියා 2 වලට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙනවා. මොකක්ද එකතු වෙලා තියෙන්නේ? ජරා. ජරාව කියන එක තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි ගති ලක්ෂණය. ඊ කාරණා දෙක තමයි තියෙන්නේ. එතකොට ගති ලක්ෂණය කියන එක කොහොමද අපිට ඇති වෙන්නේ? ජරාව කියන එකෙන් අපිට කරන්න දෙයක් නැහැ නේද? අපිට වෙනස් කරගන්න පුළුවන් දේ කියන එක තමයි අපි බලන්නේ. එතකොට ගති ලක්ෂණය කියන එක ඇති වෙලා තියෙන්නේ මොන නිසාද? ඒවා තමයි මේ අනුසය වූ ධර්මයෝමයි. යම්කිසි අනුසයක් තියෙනවද ඒවන් ගති ලක්ෂණයන් කියන්නේ තියෙන්නේ. එතකොට අනුසය වූ ධර්මය මොන කියන්නේ ඇති වෙලා තියෙන්නේ? ආශ්‍රයයන්ගෙන්. දැන් ditthi ආශ්‍රයෙන් ditthi අනුසය. අර පහේ අත්තා කියලා ගත්තා ඒකත් එක්ක අනුසය අපි දන්නවා මේ හතර හය පහ එහෙම කියලා අපි අරන් තියෙනවා. එතකොට මේකේ මේ පෙන්නන්නේ මේ ආශ්‍රෝ ටික මේක ලකුණු කරලා තියෙනවා. අපි දන්නවා මේ ආශ්‍රයයන් කියලා කියන්නේ කාමාශ්‍රය කියලා කියන්නේ යම් කිසි දෙයක් සුඛයි කියලා ගත්තාම පසු සංඥා. ඊළඟට භවආශ්‍රය කියලා ගත්තාම අත්තා කියන එකේ පසු සංඥා. ඊළඟට ආපව් අර නිට්ටයයි කියන එකේ පසු සංඥා දිට්ටි ආශ්‍රය. ඉතින් මෙතන ත්‍රිත්‍රේකාව කියලා ලකුණු කරලා තියෙනවා මේ අත්තා කියලා ගත්තාම පසු සංඥා දිට්ටි ආශ්‍රය වෙනවා. ඉතින් ත්‍රිත්‍රේකාවෙන් දැක්කේ දැක්ුවේ විදං සත්‍ය විසින් අනුමත කළොත් තමයි එතෙන්දී අපිට මේ දිට්ටි ආශ්‍රය කියන එකේ මේති වෙන්නේ. ඉතින් මේ චේතනා වුණාට පස්සේ මේ දකුණු පැත්තේ යම් කිසි ධර්මයක් තියෙනවා. ඒ ධර්මය මේ වම් පැත්ත කරා ගමන් කරනවා කියන එක තියෙනවා. ඉතින් මේ සංස්කාරයන්ට අපි ඇලීම කියන එක තියෙනවා. මේ සංස්කාරයන්ට ඇලිලා තමයි මේ විදිහට මේ පැත්තට එනවා කියන්නේ. ඉතින් දැන් මේ පැත්තට ආව නම් දැන් මොකක්ද අපිට සිද්ධ වෙන්නේ? දැන් මේ කාමාශ්‍රෝල්ට මොනවද අපිට එකතු වෙන්නේ? අවිද්‍යාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝලින් තණ්හාව නිසා මේක කැරකි කැරකි යනකොට මේ පැත්තේ යමක් තියෙනවද ඒක එකතු වෙන්න පටන් ගන්න. දිට්ඨි ආශ්‍රයනොත් එකතු වෙනවා නේද? එන්නෙන්නම කාමාශ්‍රයන් එන වැඩි වෙනවා කියන එක තියෙනවා. අවිද්‍යා ආශ්‍රයන්, මේ දිට්ඨි ආශ්‍රයන්. ඉතින් බුදුහාමුදුරුවෝ ওই වෙලාවකවත් කියන්නේ නැහනේ. මහණෙනි මම මෙන්න මේ දේ කළා කාමාශ්‍රය නැසුවා. මෙන්න මේ දේ කළා භව ආශ්‍රය නැසුවා. දැන් මට ඉතුරු වෙලා තින්නේ මෙච්චරයි. අවිද්‍යා ආශ්‍රය මම මේක නසනවා කියලා නේද? එහෙම කියන්නේ නැහැ. ඕනම සූත්‍රයක කියන්නේ කාමාශ්‍රය බවාශ්‍රෝ අවිද්‍යාශ්‍රයෝ ඔක්කොම එකපාරට නැසුවා කියලා. ඉතින් මේකෙන් පේනවනේ එකක් නැසලා ඉන්න පුළුවන් කමක් නැතිනේ. අනිත් ඒවාන් එකතු කරනවා කියන එක තියෙනවා. ඒක තෝරලා මේක හදාගන්න. එතකොට මෙතන ඊ ධර්මයක් මෙතන අපිට පේනවා. එතකොට අපි එන 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් තමයි අපි මේ භාවනාව කියන එක පටන් ගන්න. මේකේ ලියලම තියෙන සබ්බාශ්‍රෝ භාවනා කියලා. ඔය 9 10 11 ස්ලයිඩ් වල තමයි භාවනාව කියන එක තියෙන්නේ. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා මේ කෝසජ්ජිය කියන එක. කුසීත බව ඇති නොවීම පිණිස විරිය තුනක් අපි භාවිතා කරනවා කියලා අපි කලින් භාවනාවල ඉගෙන ගත්තා. එතකොට එතෙන්දී අපි ඉගෙන ගත්තා මේ රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් භාවිතා කරනවා කියලා. ඊළඟට සංඥාව මගේ නොවෙන්න විරිය. ඊළඟට සංස්කාරයන් කියනව මගේ නොවෙන්න විරියක් භාවිත කරනවා කියලා. එතකොට දැන් මුතන අපිට පේනවා අර මේ ඔය ස්ලයිඩ් 3 එකේ එහෙම බැලුවොත් එහෙම මේකේ මෙන්න මේ ධර්මයේ මේ පැත්තේ ಜಾති ඉඳන් චේතනාව දක්වා තියෙන එකෙන් පෙන්වන්නේ මේ වම් අත පැත්තේ ලෝභේ නිරූපණය කරන ධර්මය. ඉතින් මේක ඇතුළේ නේද අර කාමච්ඡන්ද කතාව එහෙම තියෙන්නේ. ඉතින් මේ කාමච්ඡන්දේ ඇති වෙලා තින්න අපිට පේනවා ඔබ දික් කරාම ඉන්නේ කෙලින්ම මේ ජරාවට. ජරාවට තමයි අපි කැමති වෙලා තියෙන්නේ කියලා අපිට පේනවා. එතකොට එතෙන්දී අපි ඉගෙන ගත්තා ඔය ඒරියා 1 and ඒරියා 2 කියන ඒවා අපි ඒ සසඳලා බලනවා කියලා. එතකොට දැන් මෙතන අපිට පේනවා එහෙමනම් ඔය කාමච්ඡන්දය කියන්නේ ජරා ධර්මයට කියන එක තමයි අපි කැමති වෙලා තියෙන්නේ. අර වෙනස් වුණා කියලා විඥානි මතකද අපි බැස ගන්න සැලැස්සුවේ අර දෙකක් සසඳලා බැලුවා. ඒරියා 1 and ඒරියා 2 අර ස්පෙෂල් එකේ ඉඳලා සසඳලා බැලුවා එදසඳල බලලා ඉවරලා ආ මට මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා විඥාන දැස ගන්න සැලැස්සුවා. එතකොට මේ කාමච්ඡන්ද රේඛාව කෙලින් වෙන්නේ මෙන්න මේ ජරාවට. එහෙනම් අපි කැමතිලා තියෙන කාමච්ඡන්දය කියලා කියන්නේ ඒ ජරා ධර්මයටම කියන එක තමයි මේක පෙන්නන්නේ. එතකොට ඒ කෙනෙක් යම්කිසි කෙනෙක් ජරා ධර්මයට කැමති වෙනවා නම් ඉතින් ඒක තමයි මෝහය නේද? ජරාවට කැමති වුණා නම් මියාදීයි මරණයයි කියන ඒවාට කැමති වෙලා තියෙනවා. ඉතින් එහෙනම් මේ පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. ජරාවන රූපේ ස්පර්ශ කළොත් අපි දන්නවා අර තයෝ ධම්මක ඉගෙන ගත්ත අන්තිමට කෝසජ්ජිය තමයි අපිට ඇති වෙන්නේ. රෝගී සංඥාව මගේ කියලා අරගෙන. ඒකට එහෙනම් පළවෙනි විරිය ඔය රූපේ කියන එක ස්පර්ශ නොවීම සඳහා අපි මේක භාවිතා කරනවා. එතකොට මේකේ පේනවා ඕගොල්ලන්ට මේ ඒරියා 1 කියලා මේකේ ලකුණු වල තියෙනවා. අර කිද්දි ලෝභේ කවලිකාර ආහාරයේ ස්පර්ශයේ වේදනා කියන ඒරියා එක. එතකොට ඒ 9 වෙනි ස්ලයිඩ් එකේ. එතකොට මේ ඒරියා 1 නිසා අපි දන්නවා ඒරියා 4 කියන එක ඒක ඇති වෙනවා කියලා. ඉතින් ඒරියා 4 කිය අපි දන්නවා අර සුඛයි කියලා පරාමාසයට ගිහිල්ලා අත්තා කියලා අරගෙන දිට්ටි අනුසය නේද? එතකොට මේ අත්තා කියලා ගැනීම දැන් අපි ජරාව ගැන දැක දැක ඇයි අපි ජරාව ගන්නෙ? මොකක් හින්දාද? දැන් මිනිස්සේ උදේ භාවනා කරමු. දෙතිස් ගුණපේයි කියන්නේ. කුණු ගොඩයි කියන්නේ. ජරා ගොඩක් කියලා ගන්න. පාරේ ගියාම අර භාවනාවේ පොඩ්ඩක් ප්‍රශ්නේ වැහැලා ගිහිල්ලා බොහොම ලස්සන කෙනෙක් කියලා ඒක ගන්න. නේද? ආහාරය ගත්තාම කුණු ගොඩක් කියලා ගන්න. බඩට දැම්මොත් අසූචි පිට වෙලා ඉන්නේ කියලා ගන්න. දැන් කාෂා හොඳ ආහාරය කියලා ගන්න. ඇයි අපි එහෙම ගන්නෙ? ඒ අත්තා කියන ඒක නිසා තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. අත්තායයි ගැනීම නිසා තමයි. ඒ කියන්නේ ඒරියා කෝල හඳුන්වා දෙන අත්තා කියන සංඥාව නිසා තමයි මේක ඇති වෙන්නේ. අත්තායයි කියලා ගත්තාම රූපේ මගේ කියලා ගන්න. ඒක අත්තා කියන එක තමයි මේ රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරන්නේ. එහෙම නැත්තම් නොගෙන ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් අත්තායයි කියලා ගත්තේ වේදනාව. ඒ පරාමාසයට ඇදෙනවා. නැත්තම් වෙන දෙයක් නෙමෙයි. වේදනාව පරාමාසයට ඇදිලා තමයි අපි අත්තා කියලා ගැනීම කියන එක ගන්නෙ. එතකොට මේ වේදනාව අපි දන්නේ ජරාවටපත් වෙලා තියෙනවා කියලා. හතරවෙනි රාමි 3 වෙනි ස්ටෙප් එක අපි දන්නවා ඒක ජරාවට නැතිලා තියෙනවා. එහෙමනම් මේ දෙවෙනි වර අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරාව කියන්නේ. දැන් අපි රූපේ ජරාවටත් කැමති වුණා. දැන් වේදනාවේ ජරාවට කැමති වෙලා තියෙනවා ටිකක් දුර යනකොට. එතකොට මේ වේදනාවේ ජරාව අන්තිමට මේ රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරනවා. ඉතින් මේ වෙලාවට අර රිවර්ස් වෙලා කියන එකත් කල්පනා කරාම ඉතින් හොඳට වැටහෙනවා ඒ කතාව කියන එක. එතකොට එහෙනම් මේ දෙවෙනි විරේ මොකටද? මේ අත්ත සංඥාව මගේ නොවේ කියලා ගන්න. එහෙමනම් අපිට පේනවා මෙතන හරියට අපව පුෂ් කරනවා. මිනිස්සයා අසරණ වෙලා තියෙනවා මේ විදිහට. අර අත්ත සංඥාව නිසා එයා මේ කුණු ගොඩක් මගේ කියලා ගන්න දුකකට එයා වැටෙනවා. එතකොට දැන් මේ වෙනකොට දැන් දෙවෙනි විරිය අත්ත සංඥා මගේ නොවේ. දැන් ඊළඟට අපි 10 වෙනි ස්ලයිඩ් එකට යන්න. දැන් ඒරියා 1 වලින් ඒරියා 6 කියන එක ජෙනරේට් කරනවා. ඒක ඇති කරනවා. ඒරියා 6 එක ඕගොල්ලන්ට මතකයි නේද? පරාමාංශේ ඉදන් සච්චේ මෝහගති කියන එක තමයි ඒ ඒරියා 6 කියලා කියන්නේ. මේ මෙතන උඩ තියෙන එක ඒරියා 6 කියලා කියනවා. ඒරියා 1 වලින් ඒරියා 6 බය වේරෝ එක දෙවෙනි ස්ලයිඩ් එකේ වෙන්නේ ඒකනේ. එතකොට මේකේ ධර්මයේ කොහොමද ගලාගෙන ඉන්නේ කියන එකයි අපි බලන්නේ. ඉතින් මෙතන අර විඥාන පත්‍ය නාම රූපං කියලා. ඉතින් දැන් ওই වටක කරකෝප්පය 270ක් එක කරකිලා ඉන්නේ මෙතෙන්ට ආවා කියලා. එතකොට දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ අගේ මෙතෙන්ට යම් කිසියක් ඇතුළු වුණාද ඒක පරිදීවේ දක්වා ගමන් කරනවා. ඒක ලයින් 5 එක කියන එක කියන්නේ. ඉතින් මේ ලයින් 5 එකේ ඇත්ත වශයෙන්ම ඉන්නේ මොකද්ද? ජරාවන රූපේ නිසා ඇති වූ සංඥාතිය. කවුරු හරි කලින් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන් මේ ලයින් 5 එකේ තියෙන්නේ ජරාවන රූපේ නිසා ඇතිවන ඒ සංඥාගේ තමයි ඒක දිගේ ගමන් කරනවා කියන එක තියෙන්නේ. දැන් අපේ තියෙනවා මෝහය. ඒ මෝහය නිසා ඒ උද්දච්චය මගින් අපි යගේ කියන එක පවත්වීමක් කියන එක කරනවා. ජරාව ආව වුණාට අපි ඒක පැවැත්වීමක් කියන එක කරනවා. එතකොට ඒක තමයි මේ ලයින් 6 වලින් දක්වලා තියෙන්නේ. ඒ උද්දච්චය නිසා මේක එනවා. මෙතන උද්දච්චය කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් මේක තමයි මෙතන ලියා ගන්න ඕන ලියා ගන්න ඕනි මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවන උද්දච්ච මානාගය කියලා. ලයින් 6 එකේ ඉන්නේ මිච්ඡා දිට්ඨිය නිසා ඇතිවන උද්දච්ච මානාගය. කෙනෙකුට පේනවා මේක තමයි මේ කාමරාග අනුසය නේ. කාමරාග අනුසය රේඛාණය වෙන්නේ. දැන් ඔය අගේ දැන් බලන්න මෙතන හරියට නිකන් පොඩි වතුර පාරවල් දෙකක් ආවා. පහෙන් එකක් ආවා, හයෙන් එකක් ආවා. ඉතින් ඕක තව එක්කෙනෙක් තල්ලු කරලා දෙනවා. බයගති දක්වා ගමන් කරන්න. අන්න එයා කරන්නේ මෙන්න මේ පරාමාසී ඉඳන් එන්නා වූ එක. ඉතින් ඒක මොකක් කරා දෙන්නේ? ඒ කියන්නේ ඊයාගේ බයගති දක්වා ගමන් කරන්න උදව්පකාර කරන්නේ පෙර පරාමාසු ධර්ම. එහෙනම් සුඛයයි වරදවා අවදාගත්ත ධර්ම. අන්න ඒව තමයි මේ හතේ ඉඳන් ගලන්නේ. තමන් මුලින් සුඛයි කියලා ගත්තේව පරාමාසු වෙලා දැන් ඒක කරනවා මේක අස්සේ. ඒක තමයි ලයින් 7 එක. එවක් නැත්තම් කියන්න පුළුවන් පෙර පරාමාසු තණ්හා අගේ කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ සංස්කාරයන් මෙතන තියෙන සංස්කාරයන්. ඉතින් මේ සංස්කාරයන් බයගති දක්වා ලයින් 8 එකේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ 11 වෙනි රවුමට පස්සේ සිදුවෙනා උදයක්. ඉතින් මේ අවස්ථාවේදී සංස්කාර නිසා අත්තා. දැන් සංස්කාරයන් අත්තා කියලා ගන්න. මගේ කියලා ගන්න. ඒ ඉතින් මේ විඥාන ධාරාව දැන් ගලනවානේ මේක නිසා. එතකොට එහෙමනම් අර ඒරියා 4 වලදී අපි අත්තා කියලා ගත්තා. මතකද? අපි ඉස්සෙල්ලකේදී ඒරියා 4 වලදී අත්තා කියලා ගත්තා. ඒ අත්තායකින් තමයි මෙතෙන්දී මේ රූපේ ලාභයක් කියලා එන්නේ. අරගන්න උදව් උපකාර වුණා කියන එක තියෙන්නේ. රූපේ මගේ කියලා. ජරා වෙච්ච රූපේ මගේ කියලා ගත්තා. දැන් මෙන්න මේ අත්තා කියන එක ගන්න මොකක් නිසාද? මෙන්න මේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්න නිසා. එයා තමයි කියන්නේ අන්න අත්තා කියලා ගන්නයි කියලා. සංස්කාරය නිත්‍යයි කියන එක. ඉතින් ගොගුල් පට්ටි නා ඔක ලස්සන්ට දෙනවා නේ. ගොගුල් පට්ටි මුදලාලි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ නේ. දැන් ඉතින් ගොගුල් පට්ටි නවත්තලා දාන එක හොඳයි කියලා. ඒ සංස්කාරයන් ඒවා නිත්‍යයි. මේවා නිත්‍ය තියෙනවා මගේ මානීය සහගතව අර අත්ත ස්වභාවයේ ඒව ඔක්කොම අහංකාරයෙන් ඉන්න පුළුවන් බෙස්කාරයෙන් ගන්න පුළුවන් ඒව ඔක්කොම අවතින්නවා. ඉතින් මේ විදිහට සංස්කාරයෙන් අත්තලා තමයි මෙතෙන්දී මේ බුද්ධරයට මෙතෙන්දී මේ අර ඊරියා කෝවල අත්තා කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් මේ තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? සංස්කාරයන් කියන ඒවා මගේ නොවෙන්ද? සංස්කාර නිසා අත්තා මොහෙන්න. අන්න ඒක තමයි අර විරිය තුන. එතකොට රාතන් වහන්සේ දවස් වලට කියනකොට ඉතින් අපි තේරුනේ නැහැ. ඉතින් දැන් පේනවා මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා නේද? 11 වෙනි ස්ලයිඩ් එකට අපි ගිහිල්ලා බලමු. ඒ 11 වෙනි සයිට් එකේ අපිට පේනවා මෙතන අපි දන්නවා ඒරියා 4 වලදී අපි අරගෙන තිනවා අර වේදනාවේ ජරා ධර්මයේ ඒක තමයි මගේ කියලා අරගෙන තින්නේ. ඉතින් වේදනාව ওই ජරා ධර්මයේ මගේ කියලා වටහා ගත්තා. ඒ වටහා ගත්තා මේ මත්තා වුණාට පස්සේ මේ හේකාව දික්කලු කොහට ද යන්නේ? රූපෙට නේද? දැන් දික්ටි ආශ්‍රවයෙන් අපි කිව්වා ආශ්‍රවයෙන් අනුසය කියන එක වෙනවා. එතකොට මේ දික් කළා තියෙනවා රූපයට. දැන් අපි කියනවා රූපය සුඛයි කියලා. අර මුලින් තිබුණේ අඹගෙඩියේ කාලා ඇති වෙච්ච වේදනාව සුඛයි කියලා. ඒක මේ පරාමාසයට ගිහිල්ලා දැන් ඉතින් අත්තා කියලා ඒක අපි අරගෙන උඩුදුවල දික්ටි අංශය ඇතිලා දැන් අපි ඇඟිල්ල දික් කළා කියනවා රූපයට සුඛයි කියලා. රූපේ තිබුණේ නැහනේ සුඛයක් නේද? රූපේ තිබුණේ ලස්සනක් සුභයක් කියන එක විතරයි. දැන් අපි සුඛයි කියලා කියනවා. ඉතින් මේක තමයි ඔය බුදුහාමුදුරු පෙන්නන්නේ රූපකායේ අධිවචන සම්පස්සේ කියලා. ඒකට අපේ මනසෙන් අපි එකතු කරන අධිවචනය. එතකොට මේ විදිහටම අපිට තියෙන ආපව ඒ ඒරියා 6 වල මේ සංස්කාර නිසා ඒ ධර්මයේ ගැලීම කියන එක කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒක සඳහා ඒ හොඳටම Tamanට කල්පනා කරන්න පුළුවන් එක තමයි මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඇති වෙනා වේද. මේ කැලල් අල්ලගත්තු තින් Tamanට පේනවා. කොහොමද මෙතෙන්දී ධර්මයේ කියන එක ගලන්නේ? අපිට පේනවා මේ උද්දච්ච නිසා මිච්ඡා දිට්ඨිය මගින් ඒක බලාගෙන යනවා. මේක නිසා ධර්මයේ ගැලීමක් කියන එක තියෙනවා. ඊට පස්සේ අපිට ආපහු පේනවා මේ අවිද්‍ය ආශ්‍රවය කියන එක ඇති වෙලා අවිද්‍ය ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන දෙවෙනි කාරණය ධර්මයේ. ඊළඟට තුන්වෙනි කාරණයට පේනනෝ මේ අටවෙනි රේ අටයා ලයින් 8 හරහා ආවන පරිදේවි ඉඳන් එතනින් ඊට පස්සේ අපි යනවා දිට්ටි අනුසය නේද? එතකොට අර මේ පාර දිගේ ගමන් කිරීම කියන එක ආපහු සිද්ධ වෙනවා. වයාවදී දක්වා ඇවිල්ලා ගමන් කරනවා. එතකොට මෙතන තුන්වෙනි තුන්මාකාරයකට ඒ ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක දන්නා අපි දන්නවා මේක මේ 140 පාර තමයි යෝග වෙන්නේ කියලා. දැන් මෙතන හරි ලස්සන ධර්මයක් අපිට පේනවා. දැන් මේ අවස්ථාවේදී අපි දන්නවා අවිද්‍යාශ්‍රවේ දිට්ඨි ආශ්‍රයට. දිට්ඨියාශ්‍රයෙන් දිට්ඨි සල්ලේ. දිට්ඨි සල්ලෙන් අපි සංඥාවල් ආගන්න යනවා කියන එක තියෙනවා. එතකොට මේ සංඥාවල්ගෙන මේක කරකවනවා. දැන් අතින් අපි ගැඹුරට දන්නවා මේ අවස්ථාව ගැන බැලුවාම නේද? එතකොට මේක අටවෙනි රවුමෙන් පස්සේ තමයි ඉතින් ওই දිට්ඨි සල්ල කතාව කියන එකෙන් එතන අපි දන්නවා ඒක සිද්ධ වෙනවා කියන එක අටවෙනි රවුමෙන්. එතකොට අපිට පේනවා ඒ අටවෙනි රවුමෙන් පස්සේ මේ සංඥාව රෝගී වට අටක් කරගෙවුවා කියන්නේ විද්ද ස්වභාවය කියන එක තියෙනවා. පහ තුන කියන්නේ සංඥාවේ ජරා ධර්මයි. අර නිත්‍ය කතාව දැන් රිවර්ස් වෙලා ඇති වෙලා තිබුණා වගේ ඇති වෙලා තියෙනවා. එතකොට එහෙනම් මේ වෙනකොට අපි කැමති වෙලා තියෙන්නේ මොකකටද? සංඥාවේ ජරා ධර්මයට. ඒ වගේම මිද්දී කියන්නේ ව්‍යාධිය නේද? එතකොට සංඥාවේ ව්‍යාධි ධර්ම කියන එකට මේක අපි කැමති වෙලා තියෙනවා කියන එක පේනවා. ඉතින් ඒක තමයි මේ පල්ලෙහැන් දීලා තියෙන්නේ. රවුම් 8න් පස්සේ අපිට ඕක තියෙනවා. එතකොට අපි එහෙමනම් 12 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් දැන් අපි මේ දක්වා දැක්කා අපි කරකවන්න එකතු වෙනවා. ජරා ධර්මියෝ, ව්‍යාධි ධර්මියෝ නේද? මරණ ධර්මියෝ එකතු වෙවේ එකතු වෙයි. එනවා ඉතින් 7 දක්වා ඒවත් ඇවිල්ලා නේද? එතකොට දැන් අවිද්‍ය ආශ්‍රය වීමට පෙර අපි ආරම්භයක් ගත්තොත් අපිට කාමාශ්‍රය කියන එක තිබුණා. ඉතින් 4 4න් පස්සේ කාමාශ්‍රය කියලා කිව්වා. තවදුරටත් කැලකෙව්වා. ඊට පස්සේ අපිට භව ආශ්‍රය කියන එක ඇති වුණා. රවුම 5න් පස්සේ. ඒකට ඊට පස්සේ අමතරව දිට්ඨි ආශ්‍රය 8 වෙනි රවුම නේද? මේකෙන් පස්සේ අපිට පේනවා අවිද්‍ය ආශ්‍රයෙන් පස්සේ මේ 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රය කියන එක ඇති වෙනවා. දැන් ධාරාව හොඳට ගලන. හොඳට ස්පින් වෙනවා. රෝධි කැරකෙනවා. එතකොට මේ කැරකෙනා වූ රෝධි රහතන් වහන්සේ කියන තණ්හාව ලෙස අපි ගන්න ඕනේ කියලා. එතකොට මේ රෝධියුත් මෙතන ලකුණු කරලා තියෙනවා. ඉතින් මේක හරියට අර වීල් එක කරගෙන ළමේ කරකවනවා වගේ. අවිද්‍ය ආශ්‍රය වීම කියන එක කාමාශ්‍රයෙන් සිදු වෙනවා. දැන් අවිද්‍ය ආශ්‍රය කියන එක ඇති වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් හොඳට කැරකෙනවා. ඉතින් අවිද්‍ය ආශ්‍රය නිසා දැකපුවම අපි සුබයි කියලා ගන්නවා. ඒ කියන්නේ අවිද්‍ය අනුසයෙන් කපාටම උස්සන්නේ නේද? එතකොට රූපයක් උස්සනවා. එතකොට කැරකෙන්නා වූ රෝධේ ගලන්නා වූ ධාරාව කාමාශ්‍රය සහ අනිකුත් ආශ්‍රවවල සිදු කරනවා. එතකොට ඔක්කොම ටික අවිද්‍ය ආශ්‍රයට ගියා. ඉතින් අපි දන්නවා ඔය අවිද්‍ය ආශ්‍රය තුළ කැරකීමෙන් ඇතිවෙනා වූ සැටිස්ෆැක්ෂන් එක කියන එක ආස්වාදයත් ඒකට ගෙහිලා තිනවා කියේ. එතකොට එහෙනම් දැන් අපිට පේනවා මෙන්න මේ විදිහට මේ හබ් එකක් මැද්දේ හබ් එකක් තියෙනවා මේ වීල් එකක් වගේ. එහෙමත් නැත්නම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ වීල්ස් ටිකක් මේකේ ලූස් වෙලා තියෙන. එහෙමත් නැත්නම් හිතන්න පුළුවන් මේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. මේ තටාකයක් ඇතුලේ කරකේ නේද? මුලින්ම වීල් එක ගැගුවොත් කෙනෙකුට පොඩ්ඩක් පැහැදිලි වෙනවා. තටාකේ අර ඩීලින්ක් වෙලා තියෙනවා ඒක නිසා. ඉතින් අන්තිමට වෙලා තියෙන මේ සුකයි කියලා මේකේ මේ පරාමාසයට ඇවිල්ලා මේ අත්තා කියන කතාව ඇතුලේ තියෙනවා. පාත්‍රය ඇතුලේ. මේ පැත්තෙන් එක්කෙනෙක් අදිනවා, අනිත් පැත්තෙන් එක්කෙනෙක් තල්ලු කරනවා. එතකොට අවිද්‍ය ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට මේ පැත්තට තල්ලු කරනවා. ඉතින් මෙතන කෙනෙකුට පේනවා ප්‍රඥාවෙන්තු විමසලා බැලුවොතින් අපි දන්නවා මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම කියන කන්න චේතනාව එහෙම වෙලා අපේ දැන් මේ පැත්තෙන් ඉදාස සත්‍යයට ඇදිලා යනවා වගේ. හරියට මේක වටේ කේස් එකක් දාලා තියෙන බයිසිකල් රෝද එක නะ අර කේස් එක වගේ තියෙනවා. ඉතින් මෙතනින් වතුර වක් කරන්න කේස් එක දිගේ ගිහිල්ලා මේ පැත්තේ වතුර එකතු වෙලා ඒක නිසාත් රෝදේ කරකේන උඩි තල්ලු කරන ආදිනවා මේ වම් යට පැත්තෙන් පල්ලෙන් වම් අත පැත්තෙන් ඉඳන් දකුණු අත පැත්තට ආදිනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්තා වේ ඒ කාමාශ්‍රෝ ඉඳන් මේ භවආශ්‍රෝ වලට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ කියලා. එතකොට මේක කරකවීමෙන් තමයි මේ ඇතුලේ එක කරකෙන්නේ. අපි හිතමු මේ වතුර තටාකයක් තියෙනවා, මේ රවු එකට තියෙන ටැංකියක් වගේ එකක්. ඒකේ නැද්ද පාත්‍රයක් තියෙනවා. කෝට්ටක් දාලා අර වටේට තියෙන වතුර කරකෝ. කරකෙවුවාම මොකද වෙන්නේ? අර මැද්ද තියෙන පාත්‍රයේ තිය පැත්තට ගමන් කරනවා. මේක ස්පින් වෙනකොට මේකත් ස්පින් වෙනවා කියන එක තියෙනවා. එතකොට කාමාශ්‍රවමගේ යමක් කළාද අර අභිජ්ජා වෙල කාමයේ සුතිබ්බ සරාග ඒව සහගතව මේක ගියා නම් මේක වටේට කරකුණා. දැන් වටේට කරකලා දැන් මැද්ද පාත්‍රයට ඒ සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේකට එකතු වෙනවා කියන එක සිද්ධ වෙනවා. දැන් එතකොට ඊට පස්සේ අපිට ආපහු පේනවා ඒ රෝදය කරකුණාම ඒ භවආශ්‍රය නිසා ඇතිවුණු සංඥාවන් කියන ඒවා ඒ අවිද්‍යාශ්‍රය කියන එකට එකතු වෙනවා. අපි හිතමු බලන්න මේ කෝට්ටෙන් කරකෝණ එක කෙනෙක් නවත්තන. දැන් මම කෝට්ට අතට ගන්න. දැන් මොකද වෙන්නේ? පාත්‍රය කරකිනවා. පාත්‍රය කරකන හින්දා ඒකෙන් වතුර පාර කියන එක කරකිනවා. එහෙනම් භවආශ්‍රයම නෝ අවිද්‍යාශ්‍රයට එයා එකතු කරනවා. ඒක තමයි අර කොළපාට අපි ලයින් දෙකක පෙන්වුවේ. ඒ දෙන්න වෙනමයි ඉන්නේ. ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ඩිරෙක් සම්බන්ධතාවයක් නැතුව කියන එක. එතකොට ආශ්‍රෝ නැතිනම් ওই ධාරාව කියන එක ගලන්නේ නැහැ. ওই විදිහට තමයි මේ යන්නේ. එතකොට මේක රෝධිය කියන එක නවත්වා ගන්න පුළුවන්. ඒ ආශ්‍රයන් කියන ඒවා ඉව නැත්තම් කියන එක. එතකොට මෙතන අපිට අර මුලින් ඉඳන් ප්‍රඥාවෙන් කෙනෙක් කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා අපි කිව්වර දෙවෙනි වර අපි ජරාවටපත් වෙන වේදනාවට කැමති වුණා කියලා. ඊළඟට ආපහු අපිට පේනවා තුන්වෙනි පාර අර සංස්කාරයන් අත්තා කියලා එහෙම ගන්න අවස්ථාව වෙනකොට අපිට ඔක්කොම සිද්ධ වෙලා නේද? 4 4 5 3 4 3 මේ ඔක්කොම වෙලා 4 2 4 2 න් 4 4 මේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඒ කියන්නේ මොනවද මේ වෙනකොට? අපි මහා දුක්ඛයකටම තමයි කැමති වෙලා තියෙන්නේ. ඒ ඉතින් මෙතන ඒ ස්ලයිඩ් එකේ අපි වෙන්න දීලා තිබුණේ ඔක්කොම මේ ජරා ව්‍යාධි මරණ මේව ඔක්කොම නේද? මේ 4 4 කියුවේ මේ අර මුලින් කියන එකම තමයි. හැබැයි ඉතින් මෙතන අපි වෙනම ලකුණු කරලා තියෙනවානේ දැන්. මහා දුක්ඛයකටම තමයි අපි අන්තිමට ලැස් මේ කැමති වෙලා තියෙන්නේ කියලා ඒක තියෙනවා. එතකොට ඉතින් දැන් මේ හබ් එක එකයි මේකයි මේ ක්‍රියාවලිය නවත්තා ගන්නෙ කොහොමද? අපි කිව්වා ආශ්‍රව නවතිනවා නම් මේක නවතිනවා කියන එක. ඉතින් අන්න ඒක ඒ සඳහා කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. අර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ අතර කියන එක. ඒක මේකේ ඩයග්‍රෑම් එකක් නෑ. ඒක ඕගොල්ලෝ දන්නවා. අර දැන් අපි 10 වෙනි සයිඩ් එක බලනොත් එහෙම යන්තම් අපිට ගන්න පුළුවන්. ඔය ඉදන් සක්කේ ඉඳන් බයගතිට දක්වා එක රේඛාවක් තියෙනවා. ලයින් 5යි 8යි එක සම්බන්ධයි. ඉතින් ඕ වගේම ආපහු තිනවා දිට්ටි අනුසයෙන් ගිහිල්ලා වේදනාවට යන්නේක. උඩ යනවා චේතනාවට. ඊට පස්සේ චේතනාවෙන් ඉදන් සක්කියට එනවා කියන එක. එතකොට ඒක මේ සූත්‍රයක් තියෙනවා සාපුරුම සූත්‍රය කියලා. ඒකේ ආනන්ද හාමුදුරුවෝ පෙන්නවා මේ පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් 4 කියන එක භාවිතා කරනවා කියලා. ඒකේ පළවෙනිම පෙන්නවා ඔය සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා. ඊළඟට පෙන්නනෝ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා. ඊළඟට කියනවා දිට්ටි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා. ඊළඟට පෙන්නනෝ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා. ඉතින් මේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා කියන්නේ දැන් ඉතින් මේ විදිහට ජරා වේවි දෝමනස් වේවි යනවා කියලා දැනගත් මනුස්සයා එයා විච්ඡේව කාමයේ විච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං කියලා ඒ පුද්ගලයා අර මෙතන තියෙනවානේ වේදනාව වේදනාවෙන් ද උඩ යනවනේ චේතනාව දක්වා. ආන්න ඒක තමයි චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. එතකොට දැන් අපි දැක්කනේ මේ කාමච්ඡන්දේ නිසා අවිද්‍යාශ්‍රයට ඒවා එකතු කරගන්න මේක සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට පේන මේ රෝධේ කැරකෙනවා දැන් එහෙම. කැරකෙන දුකයි. එහෙමනම් අපි නවත්තා ගන්න නම් ඔන්න කාමයෙන් මේ වෙන චිත්ත පාරිශුද්ධිය. ඒකට මේ දෙක පැරල්ල වෙන්න ඕනේ. පැරල්ල වෙනවා කියලා කියන්නේ මෙතන මේ ඉදන් සච්චේන දැන් අපි දුඩ පැත්තට යන එක නැවතුවාට දැන් ආපහු දැන් අපිට පේන මේව රවුමක් නියන්නේ. එකක් උඩාතට අනිත් එක යටාතට. එහෙන යටාතට යන එකත් නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඉදන් සච්චේ ඉඳ බයගතිරින එක නවත්තන්න ඕනේ. එහෙමනම් අපි ඒකට භාවිතා කරන සීල පාරිශුද්ධ ප්‍රධානංගේ මේ කුකුළු මරාගෙන ඉන්නවා කියන එක පානාතිපාත ඒ වගේ සංස්කාරයන් ඒවයි පා නේද? එතකොට එතෙන්දී මේ දෙපැත්ත යනවා. දැන් දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානංගේ කියන එකේ තියෙන මේ චේතනාවේ ඉඳන් සච්චේ දක්වා ඉන්නා වූ ලයින් එක කියන එක මගේ කියලා අරගෙන ඉන්න ඇති වෙන්නේ නේද සංඥාව. එතකොට ඒක අපි කපා ගැනීම කියන කේතින අපි අර දදතු පුඤ්ඤාගේ කිද කරේ මේ අසුචීව මගේ නෙමෙයි කියලා ධාතු මනසිකාරය කියලා අනත්ත කියන ගන්න එක නේද. එතකොට ওই පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් තුනම භාවිතා කළා. ඒ කියන්නේ සීල, චිත්ත, ඒ වගේම දිට්ඨි. මේ තුනම භාවිතා කළා ඒ පුද්ගලයාට පුළුවන් විමුක්ති පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් අර බයගති ඉඳන් අතන වේදනාව දක්වා යනවා වර දිට්ඨි අනුසය පාර කියන එක ඒක කපා ගන්නවා. ඉතින් අපි දන්නවා මේ දිට්ඨි අනුසය කියන එකේ දැන් ගැඹුර. ඒ කියන්නේ අටවෙනි රවුම ඇති අපිට. දිට්ඨි ආශ්‍රය තියෙනවා නම් ওই වැඩේ ආපහු කික් කරලා ගන්නවනේ. අවිද්‍යා ආශ්‍රය අච්චර දුරට යන්න ඕනේ නැහැ. එතනින්ම එනවා කියන එක දන්න. ඒතකොට මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් ඒක කපනවා. ඉතින් මෙතන පෙන්නනවා අපි ওই ආකාස සංඥායකට හරි කැමති වෙනවා නම් අපි මරණයකට තමයි කැමති වෙන්නේ. මේ ධානයකටවත් කැමති නෙවෙන්න ඕනේ. හැබැයි සිත ඉස්සෙල්ම සඳහා අපි ධානයට කැමති වෙන්න ඕනේ. ලෙඩෙක් නම් ඉන්නේ ලෙඩාව නැගිට්ටව ගන්න බේත උනේ. අන්න ඒකට තමයි ධානය කියන්නේ භාවිතා කරගන්නේ. එතකොට එහෙම කරලා අර මුත්‍ති පාරිශුද්ධ ප්‍රධානයන්ගේ එනකොට එකක්වත් අල්ලගෙන ඉන්නේ නැහැ. එකම දිට්ටියක්වත් අල්ලගෙන ඉන්නේ නැහැ. යනුසයන් ඔක්කොම අයින් කරනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් මේකේ භාවනාව නම් අපි කියවනේ මේ පළවෙනි භාවනාව හැටියට ගන්න එක ඔය මේ ලියලම තිනවා මෙන්න මේ හොඳ විරියක් භාවිතා කරලා මෙන්න මේ තුන නේද 1 2 3 කියන එක රූපේ ස්පර්ශ නොවෙන්න විරිය ඊළඟට සංඥාව මගේ නොවෙන්න විරිය ඊළඟට සංස්කාරය මගේ නොවෙන්න විරියක් කියන්නේ ඒ තුන අතර සම්බන්ධතාවයේ කියන එක අපි දැක්කා මේ ජරා වෙනවා කියලා අපි තේරුම් ගත්තා. ඉතින් මේ ජරා වෙන එක ඇයි අපි ගන්නෙ? අත්තයිද? අත්තා කියලා ගන්නෙ නෙවෙයි. සංස්කාරය අත්තා කියලා අපි ගන්න නිසා, මගේ කියලා ගන්න නිසා. එතකොට ඒකේ අර ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එකත් එක්ක මේක බලමු. බලලා ඉවරලා ඒ විරිය තුන භාවිතා කරනවා. එතකොට භාවනාවට මේ 9යි 10යි 11යි තමයි මේ ස්ලයිඩ්ස් එක තමයි භාවිතා කරන්නේ. සබ්බාසව සූත්‍ර ඩයග්‍රෑම්ස් තුන්වෙනි එකට අපි ගියෝ. ඒ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඩයග්‍රෑම් එකක් පිරමීඩ් එකක් වගේ හදලා තියෙනවා. ඒකේ පල්ලෙහා තියෙන්නේ අවිද්‍යාශ්‍රය, කාමාශ්‍රය, දිට්ඨියාශ්‍රය. මේ උඩ තියෙනවා වේදනා, පරාමාස, භය. උඩම තියෙන ධාතු. ඉතින් මේක ටිකක් තේරුම් ගන්න නම් කෙනෙක් අපි දන්නවා අර කොලේ තියෙනවානේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය දක්වා සතර ආහාර දුක්ඛේ කොලේ කාම අවිද්‍යාශ්‍රය තැනින් අල්ලගෙන උඩ නමලා කාමාශ්‍රය රූපයත් එක්ක එක්කව කරනවා. එතකොට අපිට පේනවා මේක රූපය දක්වා යනකොට දිට්ඨියාශ්‍රය තව චුට්ටක් උඩට යනවා. එතකොට ඒ විදිහට මෙතන ට්‍රයැන්ගල් එකක් වගේ හැදෙනවා. එතකොට ඒ කාමාශ්‍රය තින් වේදනාවත් එක්ක එලයි මෙලයි ඉන්නදී ඔය පරාමාසය කියන එක ඉතින් ඒක නම් මැද්ද දිට්ඨියාශ්‍රයත් එක්ක එකම ලයින් එකේ ඉඳී තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ බයගතින් භාවිතා කරලා ඉතින් අවිද්‍යාශ්‍රයම් කරා ගමන් කිරීම වෙන්න පුළුවන්. දැන් අපි මේ අපි දැන් සබ්බාසව සූත්‍ර දෙවෙනි එකේදී අපි ඉගෙන ගත්තා වූ අර මැද්දේ තියෙනවානේ හබ් එකක්. ආන්නේ හබ් එක කියලා හිතන්නේ මෙතන තියෙන්නේ. වේදනාවයි පරාමාසයයි බයගතිය. මේක ලියා ගන්න මේක යටි. මේක ඇතුලේ මේක පොඩි එතකොට අපි මෙතනින් වේදනාව කියලා ලියා ගන්නවා ඊට පස්සේ පරාමාසය කියන එක මෙතනින් පල්ලෙහා මේක ඇතුලේ මේ ට්‍රයැන්ගල් එක ඇතුලේ ට්‍රයැන්ගල් එකක් තියෙනවා ಅದು බයාගතිය අවිද්‍යාශ්‍රය නැගින් එන අන්නේම ඔයගොල්ලෝ ලියාගත්තොත් දැන් අපි ඉගෙන ගත්තා අර ඇතුලේ තියෙන එක කරකිනවා කියලා හප්පෙ කෝට් දාලා කරකෝන එක අපි නැවතුත් කොවිලාව කරේ මැද්දේ තියෙන එක කරකිනා බලට ෆෝවර්ඩ් වෙනවා දැන් බලන්න මේක ෆෝවර්ඩ් වුණොත් මොකද වෙන්නේ මේක පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මෙතන තියෙන බයාගතිය ඉස්සරහට ගියා පිටිපස්සේ ඉන්නේ අවිද්‍යා ආශ්‍රය එතකොට ওই විදිහට අපිට පේනවා ඒ බයාගතිය ශෝකය කාමාශ්‍රව කරා ගමන් කරනවා ඉස්සරහට ගිහින් ඊළඟට ආපහු දැන් මෙතන තිබුණා වූ එක මේ වේදනාව නිදී ඒක චුට්ටක් ඉස්සරහට ගියයි කියන්නේ කාමාශ්‍රවෙ ඉන්නේ පිටිපස්සේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය ඊට පස්සේ ආපහු මෙතන මේ දිට්ඨි ආශ්‍රය ටිකක් ඉස්සරහට මේ පරාමාස කාය ග්‍රන්ථයේ දිට්ඨි ආශ්‍රයෙන් ඉස්සරහට නිගිහිලා තියෙනවා එහෙමනම් මේ පැත්තේ තියෙන අවිද්‍ය ආශ්‍රය ඉතින් ඉතින් දිනනවා අපිට පරාමාස අභිනිවේෂ අවිද්‍ය ආශ්‍රය කියලා හරියට නිකන් මේක අර මොදකර බෝට්ටුවක් යනවා නම් ඒකේ අර පෙති තුනක් තියෙන්නේ පෙති තුන කරකෝල යනවා කියන එක නේද දැන් අපි මේ ආශ්‍රවංගෙන් ආශ්‍රයන්ට ගමන් කරලානේ මේකේ ධාරාව ඇති වෙලා නේද අපි ප්‍රශ්නිය ඇති වෙන්නේ එතකොට දැන් මේකේ ඇතුලේ අපිට පේනවා අර හබ් එක ඉස්සරහට උනාම ඕවාගේ කාරණා තුනකට අපි එනවා ඉතින් මේ කාරණා තුන ඒ කියන්නේ බයාගති ශෝක කාමාශ්‍රෝ කියන්නේ එකක් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන්නේ දෙකක් පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රෝ ඉතින් ප්‍රඥාවෙන් උතු බලපු කෙනාට මේක පේනවා මේක නේද මේ අපි අර ආනින්ද සප්පාය සූත්‍රයේ කතා කරපු තුන මතකද අපි කිව්වා මේ පෙර මෝහේ අර දෝෂ සහිත ජීවත් වීම පානාතිපාතේ ඔය විදිහට අපි කියන්නේ දැන් අවිද්‍යාව අර තණ්හාව මේ අදත් අදානි කරගෙන ජීවත් වෙනවා කියන එක නේද ඉදිරියට එතකොට ඒක ඒ කාරණා තුන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ දැන් බලන්න ওই මෝහේ කතාව දැන් මේක පොඩ්ඩක් ඉස්සරහට ගියාන් පස්සේ දැන් අපිට පේනවා මෙතන අවිද්‍යා ආශ්‍රය කියන එක ඒක පෙර එකනේ ඒක පෙර මෝහේ එතකොට එහෙමනම් අපි කාමාශ්‍රය කරා ඒකේ ගමන් කිරීම කියන එක තියෙනවා කාමාශ්‍රයට ගියා නම් ඉතින් ඔයා රූපයන් ස්පර්ශ කරනවා රූපයන් ස්පර්ශ කරලා ආපහු අපි එනවා ඉදන් සත්‍යය දක්වා ගමන් කරනවා එහෙනම් ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා අර ලෝකුවට තියෙන ලෝභ දෝෂ මොහේක එතකොට ඒ රින් එක තමයි ඒ පේන්නේ ඊළඟට ওই දෙවිනි කාර්මයේ වැළවෙතින් අපිට පේන්නේ ඒ වේදනා තණ්හා දික්ටි ආශ්‍රය මේක හරියට නිකන් අර ටිකකට ඉස්සෙල්ලා අපි කතා කළා මිච්ඡාදිටික සංඥාව නිසා විඥානයේ පැවති අභිජ්ජා කියලා. අන්න එක පාරක් ඉස්සුවා. අර තීන මිද්දේ තීන තැනට ඒ වගේ තැනට ඉස්සුවා. දැන් ඊට පස්සේ මෙතනින් නම් මේක තල්ලු කරන්න ඕනේ. ඒ දෙවිනි තල්ලු කිරීම තමයි මෙයා කරන්නේ නේද? අර ඒ කියන්නේ එකම රවුමේදී අපිට පේනවා මේ විදිහට ඒක සිද්ධ වෙනවා කියලා. අර සුබයි කියලා ගන්න එක හැදුනා කියන්නේ. ඒකට කෑලි දෙකක් තමයි මේ වෙන්නේ. ඉතින් ඒ විදිහට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඒ කල්පනා කරොත් අනාශ්‍රය චිත්තයට එන ඒ අර ධර්මයේ දන්නවනම් ඒක නේද මේ වෙලා තියෙන්නේ කියලා බලුවොත් අනාශ්‍රය චිත්තයට එන එහෙමනම් අපි බලමු මේ ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා මේකෙන් දැන් කෑලි තුනක් ඉගෙන ගන්නවා මේක එක කෑල්ලක් අපි අරගෙන බලමු පළවෙනි එක දැන් අපි මේ කතා කරන්නේ පොඩ්ඩක් ෆෝවර්ඩ් වෙලා තියෙනවා අවිද්‍යාශ්‍රය ඉන්නේ පිටිපස්සේ දැන් මෙතන අපි කතා කරනවා බයාගති ශෝක කාමාශ්‍රය බයාගති ශෝක කාමාශ්‍රය කියන්නේ කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයයි කියලා යම් කිසි දෙයක් ගත්තායින් පස්සේ තියෙන පසු සංඥාව තමයි මේ කතා කරන්නේ එතකොට එහෙමනම් දැන් අපි දන්නවා මේ පැත්තෙන් සුඛ ලියා ගත්තොත් මෙතනින් කාමාශ්‍රය කියන එක ඇවිල්ලා තියෙනවා එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරා වීම ওই පහ තුන කියලා අපි මෙතන ගන්න එක ඒක සෝකේ හරහා අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි මේ සුඛයි කියලා ගන්නෙ මේ සංඥාවේ ජරා ධර්මයමයි. සංඥාව ජරා වෙලා තමයි අපි සුඛයි කියලා කතාවක් කියන්නේ. ඒ සුඛේ පසු එක මේක එතකොට ඊළඟට ඒ ධර්මීය අවබෝධයක් ඇතන තියෙන ඊළඟට සීලබ්බත උපාදානී කියන එක අපිට පෙන්වා දෙන්න පුළුවන් මෙන්න මේ කාරණා දෙකකින් මේ සුඛ කියන එක අපි ගත්තට පස්සේ මේක මේ වරදව වටා ගැනීමක් නේ උනේ සංඥා විජරා ධර්මී අපි සුඛයි කියලා ගත්තා ඒ සුඛයේ ඉඳන් මෙතන එක මනෝ සංචේතන දෙක ඒ අත්තා කියලා පල්ලයට බහිනවා මෙන්න මේ ලයින් දෙක මගින් අපි සීලබ්බත උපාදානීය කියන එක දක්වන්න පුළුවන් එතකොට මේ නිසා මේ තුන්වෙනි රේඛාවේ ඒ කියන්නේ මේ සුඛේ පරාමාස ගත වීමක් කියන එකට යම්කිසි තුඩුදීමක් පැවැත්මක් සිදු වෙනවද මේක සීලබ්බත උපාදානීය කියලා කියනවා එතකොට තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක මෙන්න මේ රේඛාවේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ දිට්ඨි අනුසය මත අපි දන්නවා දිට්ඨි අනුසය මෙහි එනවා නේද අත්තා කියලා පල්ලෙහාට එනවා එතන ඉඳන් මෙතන මේ බයාගති ඉඳන් මේ දක්වා එන එක තේන දිට්ඨි අනුසය කියලා. එතකොට මේ භවආශ්‍රය කියලා කියන්නේ මේ මෙතන අත්තා කියලා ගත්තාම පසු සංඥාව කියන එක තියෙනවා. එහෙමනම් අපිට දේනවා මේ විදිහට මේ භවආශ්‍රය වීම කියන එක සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරා අපි සුඛයයි කියලා ගත්තා නම් ඉතින් අපිට පේනවා මේ විදිහට ගත්ත එක්කෙනින් දෝෂාගතියට තමයි අන්තිමට යන්නේ. ඒයි ඉතින් අපි භවආශ්‍රය ඇති වුණා නම් අපි දන්නවනේ කබලිකාර ආහාරය ඊළඟට ස්පර්ශ ආහාර පාර දෝෂාගතියට තමයි ඒ ආශ්‍රයන්ට ගිහිල්ලා ඇති වෙන්නේ. ඉතින් තරහා ගිහිල්ලා තමයි ඉන්නේ කියන එක තේරෙන්නේ. එතකොට මෙතන කෙනෙකුට මතක් කරගන්නත් පුළුවන් අර මේ ලයින් 3 කියලා කිව්වේ අපි නිකාමේ මානා කියලා එහෙම ඉගෙන ගත්ත ඉස්සෙල්ලා නේද. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහින් බලමු. දැන් ඊළඟට අපි පෙන්නන්නේ වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ කියන එක. වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ. ඒ වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ කියනවා. දික්ටි ආශ්‍රෝ කියලා කියන්නේ නිත්‍ය කියලා ගත්තට පස්සේ පසු සංඥාව. එතන එනම් මේ නිත්‍ය කතාව මෙයා මෙතන ඉන්නවා නේ. ඒක පසු සංඥාවක් තමයි අපි දික්ටි ආශ්‍රය කියලා කියන්නේ. එතකොට කාම ආශ්‍රය කියන එක කියන පිටිපස්සේ. දැන් හබ් එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා නේ. එතකොට වේදනා තණ්හා දික්ටි ආශ්‍රය. දැන් අපිට වෙනවා මේ අවස්ථාවේදී මේ මමංකාරය කියලා මේකෙත් දීලා තියෙනවා. ඔය පහ තුන අපි දන්නවා ඔය සංඥාවේ ඒ ජරාව. සංඥාවේ ජරාව කියලා කියන්නේ ඔය සංස්කාරයන් කියනේ ඔය නිත්‍යයි කියලා ඇතුළුනේ නැත්තම් අපිට ඔය කතාව එන්නේ නැහැ නේද සංස්කාරයන් නිත්‍යයි කියලා දැන් ඔබ ගෙඩිය කන්න මට රස්සාව තියෙන්න ඕනේ අන්න ඒ වගේ සංස්කාරයේ නිත්‍ය කියන එක අරගෙන තමයි සංඥාව යරාව කියන එක ඇති වෙලා තියෙන්නේ එතකොට හතරේ හත අපි දන්නවා ප්‍රිය විපයෝගය වෙලා අවසානයි එහෙමනම් අපි යම් කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තා නම් හතරේ හත කිව්වහම ඉතින් ප්‍රිය විපයෝගය නේද ප්‍රිය විපයෝගය නම් අපිට පේනවා නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙන්න ඕනේ අර රිවර්ස් එකේ හැටියට බලන එක්කෙනාට නම් බොහොම තදින් ඒක පේනවා. දැන් අර නිත්‍ය කතාව රිවර්ස් වෙලා අනිත් පැත්තට තමයි පස්සේ ඩ්‍රෝම් වෙනකොට යන්නේ කියන එක. ඒ සංස්කාර නිත්‍යය කියලා පරාමාස ගත වීමෙන් පස්සේ අපිට මේ මමින්කාරී කියන එක සම්පූර්ණ වෙනවා. ඒක නිසා තමයි මේ මමින්කාරී කියන එක මෙතන ලියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා එහෙමනම් අර රහතන් වහන්සේ පහ පහ අත්ත කියලා ලකුණු කරපු එක. ඒක එතෙන්ට ගැලපෙනවා කියන එක නිවැරදි කියන එක කෙනෙකුට වැටහෙන්නේ. එතකොට මේ විදිහට මේ කාමරාග අනුසය මගින් මෙතන මේ පාර මේ කාමරාග අනුසය පාර නේද? එතකොට ඒක මගින් සීලබ්බත උපාදානීයම තමයි අපි තහවුරු කරන්නේ. අර ඉස්සෙල්ලා අපි පෙන්වුවා සීලබ්බත උපාදානීය අර රේඛා දෙකේ නිරූපණය වෙනවා කියලා. ඉතින් ඒකම තහවුරු කරනවා කියන එක පේනවා. දැන් මේකෙන් තමයි මේ මයි මේකින් කියන එක සම්පූර්ණ පත්තේට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඔය 8 වෙනි රවුමෙන් පස්සේ අපිට ඒ දිට්ටි ආශ්‍රය කියන එක ඇති වෙනවා. 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය. 11 වෙනි රවුමෙන් පස්සේ අර සංස්කාර නිසා අත්තා වුණා කියලා අර ඉස්සෙල් එකත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් අපි 5 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 5 වෙනි ස්ලයිඩ් එකේ අපිට තේරෙනවා ඔය ලයින් 6 එක හරහා අපි කලින් ලියාගත්ත මේක හරහා එන්නේ අර මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මානාගේ එනවා කියලා. එතකොට එහෙමනම් අපේ මේ මමංකාරයට මිච්ඡාදිත්‍ය යගේ කියන එක එකතු වෙලා අපිට අහංකාරාත්තා කියන එක සම්පූර්ණ වෙලා තියෙනවා. මමංකාරයට මිච්ඡාදිත්‍ය එක්කව ගලා මමංකාරයට මිච්ඡාදිත්‍ය එක්කව ගලා අපිට අහංකාරය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් ඒ බයගති ඉඳන් අපේ ශෝකයට ඇවිල්ලා එනවා කියන එක අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක ගෙනගත්ත බයගති ශෝකේ කාමාශ්‍රයල මෙතන ජරාවට එනවා කියලා. මෙතෙන්ට එන්නවු තවත් එකක් අපිට දැන් පේනවා මේ විදිහට ගත්තාම. අපිට පේනවා තව පාරක් තියෙනවා. මෙතන පරිදේවි ඉඳන් මේ ලයින් 8 එකේ බයගතිට අපිට ආවනම් ඉතින් ඒකෙන් ව්‍යාධි ශෝක ඊට පස්සේ ජරාව. එතකොට එහෙමනම් ඒ පරිදේවි ඉඳන් මේ ජරාවට ගමන් කිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙමනම් ඒ කියන්නේ අර කලින් තිබුණ එකට තවත් එකක් එකතු වෙලා තියෙනවා. ඒ කලින් එකට තවත් එකක් එකතුලා තියෙනවා. 11 වෙනි රාමුව අපි දන්නවා සංස්කාර නිසා අත්තා වෙනවා. ඉතින් දැන් සංස්කාරයන් නිසා පවතිනවා කියලා විචාදිත්‍ය එකතු වීමක් කියන එක තියෙනවා. දැන් මේ අවස්ථාවේදී අපි බලන දෙවෙනි අවස්ථාවේදී අපිට පේනවා මේ සංඥාවේ ජරාවට අමතරව හතර තුන ව්‍යාධි ශෝක ජරා හේ කියන්නේ වේදනාවේ ජරාවත් එකතු වෙලා තියෙනවා. එතකොට වේදනාවේ ජරාවත් එකතු වීම ඇති වෙලා තියෙනවා. ඊළඟට ගත්තාම අපිට පේනවා එහෙනම් අපි සුඛයයි කියලා ගන්න සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙක. අපි මුලින් බැලුවාම අපිට පේන්නේ එකපාරක් බැලුවාම අපිට පේනවා එකතු වෙලා තියෙන්නේ අර සංඥාවේ ජරාව කියලා සුඛයි කියලා. තව ටිකක් බලාගෙන යනකොට මේ පාරක් විතරක් නෙමෙයි මේ ලයින් 8 එක හරහා තියෙන පාර දිහා බලුවාම අපිට පේනවා. එහෙමනම් අපිට වේදනාවේ ජරාව එකතු වෙනවා. දැන් වේදනාවේ ජරාවත් එකතු වෙලා දැන් අපි දෙකක් කියලා දෙනවා. ඔය විතරක් නෙමෙයි. තවත් එකක් කියනවා. මෙතනින් පේනවා අපිට මේ ලයින් 6 එක හරහා මිච්ඡාදිට්ඨි අගයෝ කියන එකක් එනවා කියලා. එතකොට එහෙමනම් අපි ඊළඟ ඒ ස්ලයිඩ් එකට ගියොත් දැන් අපිට එන්නම එකතු වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මිච්ඡාදිට්ඨිත් එකතු වෙලා තියෙනවා. එතකොට දැන් අපි ඔබ ওই විදිහට බලාගෙන ගියාම අපිට පේනවා ඉතින් ওই ජරාව කියන එක පහ තුන ජරාව වුණා නම් අර විඥාන ධාරාව ගලන විදිහ බැලුවාම ඉතින් ඔබ 6 4 වෙලා රාග සල්ලේ වෙලා අන්තිමට සුඛයි කියලා අන්තිමට අපි 7 4 8 4 වගේ රූපේ ස්පර්ශ කරමින් ගමන් කිරීම දිගට කරගෙන තියෙනවා. දැන් අපිට පේනවා මෙතෙන්දී ඔය පහ තුන සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිට්ඨිකගේ සුඛයයි කියන මතයකට ඒ අදහසට එකතු වෙලා තියෙනවා. එතකොට අභිජ්ජා කියලා කියන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවැත්ම කියන එක අපි කියන්නේ. එතකොට එහෙමනම් දැන් මේක එන්නෙන්න විදිලන යන්නේ. එක එක කෑලි විදිවිදි යන්නේ. නේද? අපි හිතන එක නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ජීවත් වෙන තරමට සිද්ධ තරමට අපි කරප්ට් වෙනවා කියන එක මතින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මෙහෙම වෙනකොට දැන් මේ පුද්ගලයාට පේනවා මේ විදිවිදි යනකොට මේ මම හදපු දෙයක් කැඩෙනවා නේද කියලා අන්නේ අදහස ඇති වෙනවා. දික්තියක් ඇති වෙනවා. ඉතින් පරිදීය වෙලා දික්තිය මිදෙනවා නම් ඒ මනුස්සයාගේ විශ්වාසය කියන එක මිදෙනවා. ඒක හරි දරුවෝ සාමාන්‍යයෙන් රූපයක් ජරා වෙනවා කියලා කිව්වහම ඕගොල්ලන්ට ඒක ඉවසන්න පුළුවන්. මොකද ගිහිල්ලා එපාර වෙන රූපයක් ගන්න. අපිට කම්පියුටර් එකක් කැඩෙනවා කියලා. කම්පියුටර් එකක් කැඩෙනවා නම් දැන් ඕගොල්ලෝ දන්නවනම් අයි මොකද මේක පැත්තකට දාලා මම තව කම්පියුටර් එකක් ගන්නවා කියලා. ඊට පස්සේ ඔයා තව කම්පියුටර් එකක් ඕගොල්ලෝ අරගෙන බැලුවාන් පස්සේ ඒකටත් තරක වෙනවා. අන්තිමට බලාගෙන ගියාම පේනවා එකම කම්පියුටර් එකක්වත් නැහැ කැඩෙන්නේ නැති. ඔක්කොම ඒවා කැඩෙනවා කියනවා. දැන් මොකද උනේ? එහෙනම් තිට්ටිය මිදෙනවා. මට ගන්න බඩුවක් නැහැ කියන අර්ථයට එන්නේ. එතකොට අන්නේ දිට්ටිය මිදුණා නම් විශ්වාසය කඩ වෙනවා. ඒක තමයි මිනිසුන්ට අර ගොඩාක් ෆ්‍රස්ට්‍රේෂන් කීදී ඒවා තියෙන මේ දිට්ටිය කියනවා එහෙම මිදුණා නම් පස්සේ. ඉතින් ඒක තමයි දැන් ඔය වගේ කෙනෙක් ඒ කියන්නේ අසනීප වෙලා ඉන්නකොට මිනිස්සු එක එක බේත් දෙනවා. මොන බේතින්වත් ඒක හරියන්නේ නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ආ ඔයා මෙන්න මේක බීලා ගලන්න කියලා. ඒ වරද්දි කළා ඒකත් ගන්නවා නේද? මෙයාට මේක ගැන මෙහෙම එකක් නැහැ. මොකක් හරි ඒක අපි එල්දෙනවා. ඒ කියන්නේ අපි රූපේ ස්පර්ශ කරලා වේදනාව එල්ලෙනවා කියන එක තියෙනවා. ඒක දිට්ටි බිඳෙනවා නම් මිච්ඡා දිට්ටි කියන එකට පහරවා දෙනවා. එතකොට ඒක බැහැර වෙලා යනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මමින්කාරයට මිච්ඡා දිට්ටියක් කවවල තමයි ආහංකාරය කියන එක හදාගත්තේ. දැන් මිච්ඡා දිට්ටියට පහර දැක්කම මොකද වෙන්නේ? දැන් ආහංකාරයට පහරවා දෙනවා. එයාට අරක එක්කවවලනේ මේක හදාගත්තේ. දැන් එහෙනම් ඒ අහංකාරයේ මමංකාරයේ දෙක දෙන්න එකට ඉන්නවා කියන එක නැති වෙනවා. ආනේ මොහොනේ එකට ඉන්නවා කියන එක ඇති වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මමංකාරයේ පමණයි කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් ඒ කියන්නේ අපි දැන් ටිකකට ඉස්සෙල්ලා අර ඩයග්‍රෑම් එකේ දැක්කා ස්පර්ශ වේදනා මමංකාර කියලා නේද? මෙතන මේ ඩයග්‍රෑම් එකේ ස්පර්ශයෙන් වේදනාව ඇතිලා මමංකාරය කියන එක තමයි ඒ ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් මෙන්න මේ අවස්ථාවේදී මට නම් එකපාරටම වැටුණා අනත්ත සංඥා බුදුහාමුදුරුවෝ කිව්වා චක්කුන් අනත්ත සෝතන් අනත්ත මේ ඔක්කොම අනත්තයි කියලා කිව්වා නේද? රූපය අනත්ත. එතකොට මේක නෙවෙයිද කිව්වේ? ඒ කියන්නේ මේකේ ගත්තාම ස්පර්ශය කළාට ඇති වැඩක් නෑ. කොයි එක හදාගත්තත් ඔගොල්ලෝ බිඳිලා යන්නේ. එතකොට මේක අනත්තා කියන එක තමයි ඒක ගන්න තියෙන්නේ. දැන් අපිට මේ වෙලාව වෙනකොට තියෙන්නේ මොනවද? සංඥාවේ ජරාව, වේදනාවේ ජරාව, දිට්ඨිය කියනවත් ඔක්කොම බිඳිලා කියලා දෙනවා. ඉතින් දිට්ඨිය බිඳිනා නම් එහෙනම් අත්තක් බිඳිනවා. එහෙමනම් ඉතුරුලා තියෙන එක මේ බොරුවට තියෙන ඇහි ස්පර්ශයක් කණේ සද්දයක් ඔන්නෝච්චර තමයි ඉතුරුලා තියෙන්නේ කියලා කියනවා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. අත්ෙන් ස්ලයිඩ් එකට. ඉතින් මේක අපිට පුරුදු ගාතාවක්. ඔයගොල්ලෝ දන්නවා මේ කලහ විවාද සූත්‍ර දෙකේ අපි ඉගෙන ගන්නා වූ ගාතාවක් තියෙනවා. අර නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහණි ඉච්ඡා සංත්‍යා නමමති මන්ති කියලා නේද? ඉච්ඡා කියන්නේ තණ්හාව. පරිග්‍රහය නිසා මගේ ඇයි කියලා බැඳෙනවා. ඇස මගේ, කන මගේ. දැන් කෙනෙකුට පේනවා මෙතන මේ බොරුවට ඇහි ස්පර්ශය විතරයි තියෙන්නේ. නමුත් ඒ මනුස්සයා ඒකට බැඳෙනවා කියන එක තියෙනවා. එතකොට පරිග්‍රහය නිසා මමත්ති මන්තියක් කියන එක ඇති වෙනවා. තණ්හාව නිසා පරිග්‍රහය. වේදනාව නිසා තණ්හාව. එතකොට ඒ විදිහට පේනවා මේ වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්‍රහය, පරිග්‍රහය කියන එක ඇති වෙලා ඉතින් අන්තිමට මම මමත්ති මන්තියක් ඇස මගේ කන මගේ කියලා තියෙනවා. ඒව එකක්වත් මගේ නෙමෙයි නිකන් අර ඇහි ස්පර්ශයක් විතරයි තියෙන්නේ. දික්තිය විඳුනාට පස්සේ ඉතින් මේ මනුස්සයාට පේනවා මේක මොනවත් නැහැ, මේ අනත්තා කියන කතාව එයාට පේනවා. දැන් අපි කිව්වා වේදනාව නිසා තණ්හාව වෙනවා කියලා. ඉතින් දැන් ওই අපි කතා කරද්ද වේදනාව අපි ওই තණ්හාවෙන් වේදනාව තුළ රූපේ ජරාවත්, එම ජරාව නිසා ඇතිවුණු සංඥාවේ ජරාව පවතිනවා කියන දිට්ඨිය විදීම නිසා ඇතිවුණු අවිශ්වාසයක් කියන එක ඊතුනම තියෙනවා. එතකොට දැන් අපි කියනවා නාමකායේ පටික සම්පස්සේ කියලා. ඒක අපි ලකුණු කරනවා. ලකුණු කරන්නේ මේ ඩයග්‍රෑම් එකේ නම් මෙතන මේ ලයින් කැල්ල තියෙන නාම රූපේ ඉඳන් මෙහාට යන්නේ. මෙතන තමයි අපි ඔක ලකුණු කරන්නේ නාමකායේ පටික සම්පස්සේ කියන්නේ. ඇයි පටික සම්පස්සේ කියන්නේ? broken views දෙකකින් කියනවා බෙදලා තියෙනවා. එතකොට අපි ඉතින් රූපය සුභා වශයෙන් කියලා කියනවා. හැබැයි ඉතින් ඔක්කොම ජරා වෙලා ඒ ඔක්කොම ඉවරයි. ඉතින් අපි මේක කල්ලුත් ඉගෙන ගත්තා. මේ දකුණු අත පැත්තේ ට්‍රයැන්ගල් එක හැදුනා. ඒකෙන් වම් අත පැත්තේ ට්‍රයැන්ගල් එක කියනවා. ඉතින් මෙතන අපි එනවා මේ ලයින් එකට තමයි එන්නේ අර රූපකායේ අධිවචන සම්පස්සේ කියන එක. එතකොට සුභ වශයෙන් අපි කියනවා ඒවට ඉතින් නන්දියක් එහෙම ඇති වෙලා ඉතින් ආපහු නාම රූපයන් සාගතෝ මේ ධාරාව ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඊළඟට අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට දැන් අපිට පේනවා මේ සම්මා දිට්ඨිය කියන එක ඇතිනම් ඒ මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට ඕක අපිට ලකුණු කරන්න පුළුවන්. අපි දන්නවා අර එක කබලින්කාර ආහාරයේ දෙක අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක තුන ජාති ඉඳන් ජරාවට යනවා කියන මුළු සතර සතිපට්ඨානෙ මේකෙන් වෙන්නවා. ඉතින් අර උදේ භාවනාවන් බලන අය නම් දන්නවා මෙතන මේ 6 වෙනි සතිය. ඊළඟට මෙතෙන්ට 3 වෙනි සතිය එනවා. මේ පළවෙනි සතිය කියන එක පළවෙනි කාරණාවට එනවා කියන එක. එතකොට කෙනෙක් තේරුම් ගන්නවා ජාති ජරා කියන එක වෙනවා නම් ඒ කියන්නේ රූපේ ජරා, වේදනා ජරා, පහතුන සංඥා ජරා, ඊළඟට හතහත සංස්කාර ජරා. මේ විදිහට ජරා ස්වභාවය ඇතින සංස්කාර වලින් විඥානයක් කියන එක පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ මලකඩ කාපු, ඒ කියන්නේ නිත්‍ය භාවයක් නෑ. මලකඩ යකඩ යනියක් මට නම් මතක් වුණා. ඒ හදන ලද භාණ්ඩයක මොන ආකාරයට අපි පිටින් බැලුවත් ඇතුළේ තියෙන්නේ දිරණ ස්වභාවය. ඒක දිරනවා දිරනවාම තමයි. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා දැන් අර නන්දී ඉඳන් ඇවිල්ලා චේතනාවට, චේතනාවෙන් ඉඳන් සත්‍යයට ඇවිල්ලා ඒ ඉඳන් සත්‍යයෙන් අර ලයින් 5 පරිදේව. පරිදේවෙට ඉන්නව එක තියෙනවා නේද? එතකොට සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක එනවා සිද්ධ වෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් පවත්න්න බැහැ කියන එක තේරුම් ගත්තා. අනිත් අවස්ථාවේ උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙලා ඒ ලයින් 5 කියන එක සිද්ධ වෙනවා. ඊළඟට ආපහු අපිට තියෙනවා අර ලයින් 6 එකේ මෝහේ ඉඳන් පරිදේවිට අපි මේ කතා කරන්නේ. අර සබ්බාසෝ 2 ඩයග්‍රෑම් එකේ අපි බලවන්නේ ලයින් 5 ලයින් 6 කියලා නේද? එතකොට මෝහේ ඉඳන් පරිදේවිට ඉන්නව එක. ඒ සංස්කාර පොර නිත්‍යභාවයක් නැත්තම් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඒ ප්‍රඥාව ඇති වුණාම ශ්‍රද්ධාව ඇති වෙනවා. මතකද? මාණී විසින් අරක වළක්වනවා කියන්නේ. එතකොට ශ්‍රද්ධාව ඇති වුණා නම් උද්දච්චී කියන එක යනවා. තයෝ ධර්ම සූත්‍රයේ. ශ්‍රද්ධාවෙන් උද්දච්චී කියන එක වෙන්නේ. එහෙමනම් ලයින් 6 කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දිත් මේක අවසන් වෙන්නේ නැහැ. මේක අවසන් වෙන්න නැති හේතුව මොකද? මේ තණ්හාව නිසා වන කොටසක් තියෙනවා. අර හම්බෙක ඇතුලේ. මේ පරාමාසයේ ඉඳන් ලයින් 7 එක දිගේ පරිදේවි දක්වා ඉන්නවටින් කොටස තියෙනවා. ඉතින් මේ බුදු පියාණන් මේ වෙලාවේ පෙන්නවා පෙරතලා. ඒ කියන්නේ ලයින් 5 එකයි ලයින් 6 එකයි භාවිතා කළා. මම කලින් පැවතුවා කියන එක තියෙන උදාහරණයක් වශයෙන් කලින් ගත්ත හදපු ගේ පැවතුණා. මේ ගේ නේ කැඩලා ගියේ. කලින් ගේ පැවතුණා කියන මේ කතාව තියෙනවා. නමුත් මේක කිසිම ආකාරකින් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් පවත්වන්න බැහැ කියලා අපි දන්නවා. ඒ කියන්නේ ධානයක් අල්ලගෙන ඉඳලා ඒ ධානයකින්වත් ඕක පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙමනම් අර අත්තා කියන එක නැති වෙලා යනවා. අන්න ඒ අවස්ථාවේදී ආකින්චන විමුක්තිය කියන එක එනකොට ඇති වෙනවා. එතකොට එහෙමනම් ඔය සති ඉන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඒ කියන පොයින්ට් එක ඒක සෑදීම නවත්තන. අපිට ආවෝ මේක හදලා ඇති වැඩක් නැහැ. නිතරම හිතන්න ඕනේ දැන් ABC කියලා මේකේ තියෙනවා. දැන් ABC උනායන් පස්සේ උන දැන් ජරා වෙලා තියෙනවා. ජරා වෙලා දැන් අපි කියවනේ අර හතරේ හතරේ ආපහු ජාතියට යනවා කියලා නේද? දැන් එක කර්ව එකක අවබෝධය ඇති උනායන් පස්සේ දැන් කියනවා මම ඊළඟට හදන්න යන්නේ නැහැ. සතියේදී මම මෙන්න මේක තේරුම් ගත්තාම හදන්න යන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට ඒ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥාණී හට ගැනීම කියන එක නවති. එහෙමනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යන්න. ඒ 9 වෙනි ස්ලයිඩ් එකේ අපිට පේන්නේ පෙන්වන්නේ ওই ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා අපි දන්නවා දැන් ජරා වෙන රූපේ. ජරා වෙන රූපයක් නම් ඒ පුද්ගලයා මාන වෙන්නේ නැහැ. ඇයි ඉතින් මුලින් මාන වෙනවා කියන්නේ බී එකක් අපි හදන්නේ මොකටද? අපි හිතනවා මේ දැන් මම මේ පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද නේද? මාන්නේ මේක අටවන්නේ. කලින් එකක් දැන් මේ මිනිස්සයා දන්නවනම් මේකේ තේරුමක් නැහැ. මේකේ මේ ජරා වීමක් තමයි තියෙන්නේ. ප්‍රඥාව කියන එක තියෙනවා. එහෙනම් මාන්නයක් නැහැ උතන. මම B point එක අටවනවා කියන එක කරන්නේ නැහැ. අර අතීතයේ එක ගේන්නේ යන්නේ නැහැ. මාන වෙන්නේ නැහැ. මොකද වේදනා ජරා ඒ සංස්කාර ජරා කියලා එයා දැනගන්නවා. එයා දැනගන්නවා මේක කරන්න බෑ කියලා. මං කොයි විදිහකටවත් මට මේ බෙල් ෂේප් කර්ව් එකේ අර B point එක ගන්න බෑ. ඒ තමන්ගේ බෙස්ට් එකනේ. ඒක ගන්න බෑ කියන එක එයා දැනගන්නවා. එතකොට මාන නොවේ නම් මේ නිසා දික්ටි ආශ්‍රයයන් දික්ටි ආශ්‍රයනොත් ඒකට පැමිණෙනා වූ ධර්මියොත් බැසගෙන යනවා. එතකොට මාන නොවන්නේ පොණ පොණා මේ යන විඥානේ සෑදී හැකිද? අන්න ඒ අවස්ථාවේදී උගලන්ට පේනවා මෙන්න මේ ඩයග්‍රෑම් එක. මෙතන මේ තියෙන ආශ්‍රව ටික අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දික්ඛ්‍යාශ්‍රව. අර අපි ඉස්සෙල්ලා බලපු ට්‍රයැංගල් එක මොකක්ද තමයි තියෙන්නේ අනිත් පැත්තට කරවල බලන්න ඕන. මෙහෙම ගත්තාම මොකද ලේසි. එතකොට මෙතන තියෙන මේ සති ඉන්ද්‍රිය, මේකේ ප්‍රඥා ඉන්ද්‍රිය, මෙතන සමාධි ඉන්ද්‍රිය. එතකොට මේකෙන් කපනවා මේක කරකවනවා කියන එක නවත්වා ගැනීමයි මේකින් කරන්නේ. මෙයා කපනකොට කොහොමද කපන්නේ? දැන් සතිත්‍රි මෙතන ලිව්වහම කෙනෙකුට හිතන්න පුළුවන් මේ වම් පැත්තත් කපනවා දකුණු පැත්තත් කපනවා කියලා. නෑ, මෙයා කපන්නේ වම් පැත්ත. වම් පැත්තයි කියලා කියන්නේ අපි මේ ක්ලොක් වයිස් යනකොට ඒ සතිය දක්වා එන්නා වූ ධර්මය තමයි එයා කපන්නේ. ඒ කියන්නේ මේ පැත්ත. මේ ප්‍රඥාව කියන එක කපන්නේ මේ දිට්ඨි ආශ්‍රයෙන් කියනවා කතාව. මේ සමාධි කියන කතාව කපන්නේ අවිද්‍යාශ්‍රවී කියනවා වේද. ඒක අර පේනවා අපිට හරිය ලස්සනට නේද? අර උපසමාදිට්ඨානිය කියන එක එහෙම භාවිතා කළානේ. අර රාග දෝෂ මෝහක් යා කියන එක ගත්තාම තියෙන. ඒතකොට සමාධි ඉන්ද්‍රිය කියන එක භාවිතා කිරීමෙන් තමයි එතන කැපෙනවා කියන එක තියෙන්නේ. එතකොට මේ මාන නොවන්නේ මේ පුණුණා මියන විඥානි සෑදී හැකිද? මේක නොහැකිය. මේ විදිහට රහතන් වහන්සේ කියනවා මේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙයි කියලා. මේ නිසා දිට්ටි ආශ්‍රව නොවේ කියලා. ඒක අර ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවනම් ඒක ලියා ගන්නත් වටිනවා. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය මගින් මොකද්ද ඉතින්ද කරන්නේ? එයා පෙන්වලා දෙනවා කුණුකුණා මේ යන විඥානි නැවත සැහැදී හැකිද? මේක නොහැකේ. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද එය සපයාදී. මේ නිසා දිට්ටි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. චේතනාව කියන එක ගලවලා දාලා තියෙනවා. සමාධි ඉන්ද්‍රිය කියන එක ගත්තහම ඒ සංස්කාර නිසා මානපාරේ අපි දන්නවා. අර සංස්කාර නිසා මානපාරේ එනවා කියන එක ඒක අර පාරිශුද්ධ ප්‍රදානයන්ගේ හතරක් එක තමයි බලන්න ඕනේ. එතකොට ඒ සංස්කාර නිසා මේ මානපාරේ පැමිණෙනවා කියන එක වළක්වනවා. සීල පාරිශුද්ධ ප්‍රදානයන් කියලා. මේ නිසා අවිද්‍යා ආශ්‍රයෙන් කියන එක වෙන්නේ නැහැ. මානිය අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. එයා ප්‍රාණඝාතෝලින් වැළකෙනවා. ඒ සමාධි සාගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා එයා නොබෝසන පිළිගන්නේ නැහැ. ඒ වගේයි කියන්නේ. දැන් මෙතෙන්දි මේ පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලියත් එයා නවතා දමනවා. ඒ කියන්නේ බයගති නිසා වේදනාව දක්වා යම් කිසි දෙයක් එනවාද ඒකත් එයා නවතා දමනවා කියන එක තියෙනවා. ඉතින් අර විමුක්ති පාරිශුද්ධ ප්‍රධානයෙන් කියන්නේ සමාධිය කියුවාම මෙතන සම්මා සමාධියට කියලා ඉතින් විමුක්තිය තමයි එතන කතා කරන්නේ. එතකොට අර දිට්ඨි අනුසේ පාර නවත්තනවා කියන එක එයාගේ තියෙනවා. එතකොට සතීන්ද්‍රිය කියන එකෙන් මොකද්ද කරන්නේ? සතීන්ද්‍රිය මගින් අර ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද යම්කිසි ධර්මයක් තියෙනවා. අන්නේ ධර්මයේ නැවතීම කියන එක පවත්වනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක අපි බැලුවොත් එතන අපි දන්නවා තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. ඉහළම සමාධි වලටවත් ඇලෙන්න එපා කියලා කිව්වා. විරි ඉන්ද්‍රිය මගින් අර රූප ස්පර්ශය කියන එක නවත්තනවා. ඉතින් උතන අපිට පේනවා ඔය දිට්ටි අනුසේ පාර කියන එක අපි බැලුවොත් එහෙම දික් කරාම යන්නේ රූපේට පිටිපස්සේ තියෙන්නේ සංස්කාර. ඒක මේ සංස්කාරත් අයින් කරන උතන මීමාංසාව තියෙනවා. මේ පැත්තේ තියෙන සංස්කාරත් අයින් කරන රූපියත් අල්ලන්න එපා කියලා ඒක දෙරියට දැනුම් දීමක් කරනවා. එතකොට ඒක නිසා විරි ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. ඉතින් මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයි. සර්ව ප්‍රකාරයෙන් දැනගෙන සමාධි සාගතෝ එයා ඉන්නේ. ඉතින් මේක තමයි සම්මා සමාධිය කියලා මට ඒ වෙලාවේ වැටහුණා. මේ විදිහට ඉන්නවා කියන එක. ඉතින් සම්මා සමාධිය කියන එකේ ඔයගොල්ලෝ දන්නවා අර ධ්‍යාන හතර තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඒ වගේම ඡන්ද චිත්ත විරිය විමසා විද්ධිපාද හතර කියන එක. අරූපයට ගියා කියලා අරූපයට යන්න ඕනේ අපි. ඒක වෙනස දැනගන්න. අරූපයට ගියා කියලා මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒක හරි කොයින් එක දෙපැත්තක් වාගේ මේ පැත්ත පෙරලුණා අනිත් පැත්ත ගැන දන්නේ රූපිය මිදලත් හරියන්නේ නැහැ. අයියා රූපිය ගැන දන්නේ නැහැ නේද කොට? දෙපැත්තම දැනගන්න ඕනේ. හතර නිදාන ඉන්නේ කියලා දෙපැත්තටම දන්න ඕනේ. එතකොට මේ දෙපැත්තම දැනගෙන තමයි යාට ඒ සම්මා සමාධිය මේක සම්පූර්ණ නැවතින කියන එක තියෙනවා. එතකොට මේ මේක පේනවද? මේ තුනේ ලොක් කරා වාගේ නේ. මෙතන මේ අපි දන්නවා අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රව මෙහෙම කරගෙනවා කියන එකනේ. දැන් අපි දැක්කනේ අර හබ් එක නේද? හබ් එක වටේට තියෙන ලොකු පිරමීඩ් එක. පිරමීඩ් එක කරකිනවා. මොකක් වටාද? උඩ තියෙන ධාතු. ඒ ධාතුවක් අල්ලගෙන තමයි මේක කරකිනවා කියන එක. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට කල්පනා වෙනවා ධාතු කියුවම ඉතින් මේ මිනිස්සු මේ චතුත්ත්‍ය ධානය දක්වා සත්‍යෝ මේ ධාතු අල්ලගෙන ඉන්නවා නේද? රූප ධාතු කියන එක. අපි නිතරම හිතන්නේ එහෙම ධාතු කියුවම නේ. දැන් බලන්න දැන් බ්‍රහ්මය අල්ලගෙන ඉන්නේ මොකක්ද? හත්වෙනි ධානලාභය තේජෝ ධාතු. දැන් විඥානං ඡායතිනේ තියෙන්නේ ආලෝකේ නේද? එතකොට ඒ ආලෝකේ යාගේ ආලෝකේ. එතකොට දැන් එයා ඒකේ තියෙනවනේ රේඩියන්ස් එක. තේජෝ ධාතු. ඒ අල්ලගෙන තේජෝ ධාතු. එතකොට මේ ඩයග්‍රෑම් එක පේනවාද? අපි මේ මුලින් හදපු ඩයග්‍රෑම් එක කියන එක ඔක්කොටම ආйти. මේ තින්නේ එලිමන්ට්ස් විතරයි මේකේ තියෙන්නේ. මේ ධාතු අල්ලගෙන මේක කරකවනවා කියන එක තමයි තියෙන්නේ කියන එක මෙයාට තේරෙනවා. තේරලා ඉතින් අර පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් අතර භාවිතා කරලා තමයි ඒකේ කැපීම් කියන එක තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ධර්මයේ යන්නේ. ඒ සති ප්‍රඥා ප්‍රඥාවෙන් සමාධි. ඉතින් මේක එකපාරක ඉවර වෙන්නේ නැහැ. මේක රවුම් කරගෙනම අපි ඉතින් ඕක ටිකක් බලලා තියෙනවා නේද? විස්තර ඇතුළු අරුන්දී භාවනාවල. එක වෙලාවකට අපි තිබෙන්නා වූ ඒ සම්මා දිට්ඨියක් කියන එක ඊට පස්සේ ඒ සම්මා ප්‍රඥාව වෙන සම්මා ඥාන වෙන අන්න ඒ විදිහට මේක සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් මේ භාවනාවන් වශයෙන් ගත්තාම දැන් අපි පළවෙනි භාවනාව අපි ඉගෙන ගත්තා. භාවනා එක හැටියට තියෙන අර සම්බාසු සූත්‍රයේ දෙකේ දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා අර ස්ලයිඩ්ස්. ඒකේ නම් භාවනාව දීලාම තියෙනවානේ නේද? අර රූපේ මගේ නොවෙන්නේ, සංඥාව මගේ නොවෙන්නේ, සංස්කාරය මගේ නොවෙන්නේ, අර දෙරිය තුන භාවිතා කරලා කරන්නා වගේ. දැන් මේකේ ඔය ස්ලයිඩ්ස් මුලින් ගත්තොත් එහෙනම් අපි මුලින් බලන්නේ මේ 2යි 3යි 4යි දෙවෙනි එකයි. මෙතන අපි මේක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා රහබ් එක පොඩ්ඩක් ඕවර් වෙච්ච අවස්ථාවේදී මේ කාරණා තුන අපි තේරුම් ගන්න. ඉතින් මේකෙම තියෙනවා කෙනෙකුට භාවනා. ඒ කියන්නේ ස්පෙෂල් එක කරපු එක්කෙනාට ආනන්ද සප්පාය සූත්‍රයේ අර මේ තුන මේකට සම්බන්ධ වෙනවා නේද කියන එක මෙච්චර නේද මම මේ කරන්නේ. මේක පොඩ්ඩක් කරකෝල වෙන්නව තත්ති කෝට් දාලා කරකෝල ඇති කරගන්නා ඔයක හබ් එක ගිහිල්ලා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා වෙන්නා වේක. ඉතින් එතකොට දෙවෙනි එකයි තුන්වෙනි එකයි ඒ හතරවෙනි එකයි මේ මමංකාරය කියන කැතිවෙනි දක්වා එකක් තියෙනවා. එතකොට ඊළඟට තුන්වෙනි භාවනාව හැටියට ගන්නේ ඔය අපි අන්තිමට භාවිතා කරා වූ ඒ ඩයග්‍රම්ස් දෙක. මේකේ ඔය අටවෙනි එකයි ඒ නවවෙනි එකයි භාවිතා කරලා මේක කරකවන්නේ නැතුව ඉන්නවා කියන එක දැනගෙන කරකවන්නේ නැතුව ඉන්නවා කියන එක. දැන් මේ විදිහට කපාගෙන ගිහිල්ලා ඉතින් මේක හිතනකොට මේක නිතරම මේ වම් පැත්ත ගැන කල්පනා කරන්නේ. වම් පැත්තෙන් කල්පනා කළා දැන් මෙයා මේක කැපුවා නම් ඕගොල්ලන්ට කාමාශ්‍රේ ඉඳන් ඒ දිට්ඨියාශ්‍රේ කතාවට යම් කිසි විදිහකට ෆ්ලෝ එකක් තියෙනවද ඒක වළක්වා ගැනීමක් කියන එක තමන්ගේ සිද්ධ වෙනවා. එතකොට ඉතින් ප්‍රඥාව කියන එකට බලනකොට මේනවා මේ දිට්ඨියාශ්‍රේ කියන එක අපි අයින් කරා නම් අපි එහෙනම් මේ අවිද්‍යාශ්‍රේ කියන කතාවට යන්නේ දෙන්නේ නැහැ මේ ප්‍රඥාව විසින් වළක්වනවා. ඉතින් සමාධි ඉන්ද්‍රිය කියන එක ගත්තාම එයා අර සංස්කාරවන්ගේ මයින් කරලා දාලා එනවා. ඉතින් අර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ එකත් එක්ක භාවනාව ටිකක් අමාරු වෙනවා. අමාරු වෙන්නේ අරකයි මේකයි දෙක එකට සම්බන්ධ කරලා බලන්න ඕනේ. ඒතර මෙතන මේ සංස්කාරයන් න්‍යා අයින් කරගන්න යන්නේ. එතකොට ඒක තමයි භාවනා තුන හැටියට තියෙන්නේ. එතකොට ඉතින් අඩුම තරමින් අර පළවෙනි ස්ලයිඩ් සෙට් එක අරගෙන ඒකේ ඒ ලකුණු වල තියෙනවා ඒ භාවනාවන් කියන්නේ. මෙතන මේ භාවනාව වුණ කෙනෙකුට කරන්න පුළුවන්. මේක කරන්න ඉස්සෙල්ලා කෙනෙක් වටහා ගත යුතු ධර්මය තමයි මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක. පස්වෙනි ස්ලයිඩ් එකේ අඩුම තරමේ මෙතන මේ කල්පනා කරන්න ඕනි අර මේක මැරිලා මේ මරණිය කියන එක තමයි අපි අන්තිමට මේ නිට්ටයයි කියලා හතර දෙක කියන්නේ නිට්ටය විඥාන ධාරාව මැරිලා හැදෙනවා ඒක තමයි අපි නිට්ටය ඒක බලන්න නම් අපි බලන්න ඕනි මේ හතරේ තුන මගේ ව්‍යාධිය කියන එක ඇති වෙලා තියෙන ඒ කියන්නේ ඉතින් වේදනාව කියන එක මොකක් හරි එකක් කැඩිලා ගියයින් පස්සේ අපි හිතනවා ආ මං හොඳ එකක් හදන්නම් කියලා ඒ විදිහට තමයි හතරේ හතරේ ජාතිය ඇති කරගන්න එහෙමනම් අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක කල්පනා කරනවා මේ ෂේව් එක ෂේප් එකේ ABC එතෙන්ට ඇවිල්ලා තුනට ඇවිල්ලා තියෙනවා දැන් මං හතරේ හතරේ හැදුවනම් එහෙමනම් ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕන අන්න එහෙම හිතුවොත් විතරයි ඔයගලන්ට මේ හතර දෙක කියන එක ඒක තේරෙනවා කියන එක තියෙනවා අර වට කරකෝල අර ජීවිත ඉන්ද්‍රිය වටේ කරකෝපේ කියන එක ඉතින් ඒක බොහොම ලස්සනට පැහැදිලි වෙනවා එතකොට ඒ වගේම තමයි මේ පහේ තුනේ ජරාව මම කිව්වේ ඉතින් ඒක නම් රිවර්ස් එකක් ලස්සනට පේනවා දැන් ඒ මොකද වුනේ කියලා ඉතින් එතන පොඩ්ඩක් හිතලා බලන්න ඒක අවබෝධ වෙන්නේ නැතු ඉස්සරහට ගියාට ඔක්කොම කාරණා වුණා මේ උඩ ලයින් එක පොඩ්ඩක් අවබෝධ කරගන්න උත්සාහ කරා ඊට පස්සේ තමයි අර ඒ ගිරියවල් තුන කියන එක කල්පනා කරලා ඒක නවත්තනවා කියන එක කරන්න පුළුවන් කම ඉතින් ඊට පස්සේ සම්පූර්ණයෙන් නවත්තන එකට දක්වාම යන්න පුළුවන් එතකොට එහෙනම් අපි මිනිත්තු 10ක් 15ක් කරගෙන මේක මනසට දාගෙන අපි ඊට පස්සේ භාවනා කරමු භාවනා කරන්න ඉස්සෙල්ලා සබ්බාසෝ සූත්‍රය ඉතුරු කැලලත් අපි කරන්න ඕනේ එතකොට මේකේ මේ ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවරදයක්ද මේ ශාස්ත්‍රීය මහණතමේ නෝනින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද මහණි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවී වසන්නාහුට පීඩා කර වූ යම් පරිදාහ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘත වසනහුට මෙසේ පීඩාකාර පරිදාහය නොවේ නෝනින් සලකා සෝත ඉන්ද්‍රිය සංවර වෙසේද ඔය විදිහට පෙන්වනවා මේ ඉන්ද්‍රිය සංවරයේ කියන එක කරගෙන යන්න ඕනේ කියලා. මේ විදිහට කරත් ඒ පුද්ගලයාට ඒ දුක් දෙවලින් සහිත ආශ්‍රය වෙන්නේ නැහැ කියලා. එතකොට මහන්නේ මේ ආශ්‍රය සති සංවරයෙන් පහකල යුත්තේයි කියලා කියනවා. එතකොට මේක මේ පළවෙනි විරිය රූපේ ස්පර්ශ නොවෙන්න. අසංවරයේ තියෙනවනම් අපි රූපේ ස්පර්ශ කරනවා නේද? එතකොට පේනවා තමන්ට ඒ විදිහෙම නවත්තා ගන්න පුළුවන් කම කියන එක තියෙනවා. එතකොට මහන්නේ ප්‍රත්‍යාවේක්ෂේ එකෙන පටිසේවණී පහකල යුතු ආශ්‍රය කවෝදයක් මහන්නේ මේ ශාස්ත්‍රීය මහාන දෙමින් නෝනින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි වඳුරුවන්ගේ ඒ සතුන්ගෙන් ස්පර්ශ නැති කිරීම පිණිස මේක පෙන්නන මේ විදිහට ඒ ආහාර කියන එක ගන්නෙ මේ යැපීම සඳහා පමණයි කියලා ඊළඟට මේක පෙන්නු මෙසේ පැරිදි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනා නූපදාන්නේ කියලා. එසේ මාගේ ජීවිතයේ පැවැත්මද වන්නේ, නිවැරදි බවද වන්නේ, සපවිඥේද වන්නේ කියලා එපින්ඩ පාතිහි වළකනවා කියලා. ඉතින් මේ විදිහට මෙතන මේ පැහැදිලි කළා කියනවා මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂේ පහකලදී කියලා. ඉතින් මේකේ වෙන්නන්නේ ඔය වේදනා ඒ විඳන් අපි දන්නවා ඒ පරාමාස කාය ග්‍රන්ථි දක්වා පිනවා කියලා අර අත්ත එහෙම වෙලා සීලබුත් උපාදානි පල්ලයන් යනෝනි අත්ත කියලා නේද එතකොට ඒ අත්ත ඇති නොවීමට තමයි මේ කතා කරන්නේ අත්ත සංඥාව ඊළඟට ඊළඟ කාරණාවට පෙන්නන මහන්නේ අදිවාසනේ පැහැදිතු ආශ්‍රය කවර දෙයක් මහන්නේ මේ ශාසනයේ මහානතමේ නෝනි සලකා සීත ඉවසන සුළු වෙයි මොනසෝම බඩගින්න දිවසන සුළු වෙයි මේ විදිහට මේ මදුරු මෙව උපදනවා කියලා. උපන් ශාරීරිකෝ තියුණු රළු කටු අමිරු අමනාපු දිවි පැහැර ගන්නා වේදනා විවසන සුල්ලෙක් වෙනවා කියලා. යම් හේකින් නොවසන්නා වූට වේසකාර දෙවිලි සහිත ආශ්‍රය උපදී. මෙසේ ඉවසන්නා වූට වේසකාර දෙවිලි සහිත ආශ්‍රය නූපදී. මාන්නේ මේ අදිවාසනින් පහකලතු ආශ්‍රය කියලා කියනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ කියන්නේ ඉවසනවා කියලා වේදනාවට ප්‍රතිචාර නොදක්වනවා කියන එක. අර ලුණු ටිකක් මං කිව්වේ කනකොට මිනිස්සේ මදි වුණා ඒක ඇති කියලා යව නැගිටවල යන්න නේද? එතකොට ඒවෙන් ඒවට ප්‍රතිචාර නොදක්වනවා කියන ස්වභාවය මේක. ඊළඟට පෙන්නනවා දුරු කිරීමෙන් පැහැදිලිව ආශ්‍රය තියෙනවා පරිවර්ජනා කියන අවොයිඩන්ස් කියලා කියනවා. ආශ්‍රය කවර දෙයක්ද? මාන්නේ මේ ශාසනයේ මානතමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කරනවා. නපුරු අස්සය දුරු කරනවා. ওই විදිහට පෙන්නනවා. ওই පෞද්ගල මිතුරන් එහෙම සේවනය කරනකොට ඒ නුවණක්තාව සම්බ්‍රාහ්මචාරිය අය මේ ලාමකතා තැන්වල තියලා බලනවා කියලා. දැන් කවුරු හරි නරක මිනිස්සු පාප ධර්මයන් සේවනය කරන අයත් එක්ක කවුරු හරි ඇසුරු කරනවා නම් ඒ අනිත් අය කල්පනා කරනවා මෙයා මේ විදිහට මෙයාත් එක්ක ඇසුරු කරන්නේ මෙයා ළඟත් ඒ ගතිගුණයක් තියෙනවා කියලා. එතකොට යම් කේසියකින් එමුදු දේ දුරු කරන්නා වූ වේසහ දැවිලි සහිත ආශ්‍රය නොබලින්ද ආශ්‍රය උපදින්ද මෙසේ එමුදු දුරු කරන්නා වූ වේසහ දැවිලි සහිත ආශ්‍රය නොමෙත් මාන්නේ මේ ආශ්‍රය දුරු කිරීමෙන් තමයි තියයි කියලා කියනවා. ඉතින් මෙතන මේ පින්නන්න සම්මා ආජීවය. සම්මා ආජීව නිසා මානියට මම ඇසුරු කරනවා කියන්නේ ඔක රස්සාවක් කරන මිනිස්සෙක් නෙවෙයි. ඒකට එයා ඉන්නේ මිච්ඡා ආජීවයේ. ඒකට මමත් යන්නේ ඒ පැත්තටමයි කියන එක තියෙනවා. ඒකට මම රහතන් වහන්සේ නමක් ඇසුරු කරනවා නම් රහතන් වහන්සේ මේ ඔක්කොම අතහැරලා ජීවත් වෙනවා කියනවා. ඒකට මම ඒ පැත්ත තියෙනවා කියන එක තියෙනවා. ඒකට මේක වෙන්නන්නේ මේ ඉහළ සංස්කාර කොටු නිසා ඇති වෙන බලපෑම කියන එක නැති කිරීම. ඒකට අගයක් නොගෙයි. ඒ කියන්නේ චේතනා ඉඳන් ඉඳසච්චේත පරාමාස විඥාන මැද්දේක ඔස්සේක තියෙන සංස්කාර අර උද්දච්චේම ඇති වෙනවා කියන්නේ. එතකොට එහෙමත් නැත්නම් අර B කියන පොයින්ට් එක නෙවෙයි මත. බෙල්ෂේක් කර්වේක B කියන පොයින්ට් එක නෙවෙයි. එතකොට එහෙමනම් අවිද්‍යා ආශ්‍රිත කියන එකට පහර වදිනවා එහෙම වෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි ඒ විනෝදනේ පහකලුත ආශ්‍රය තියෙනවා කියලා එලිමිනේෂන් කියන එක. මාන්නේ මේ ලෝකේ මහානතමේ නෝනි සලකා උපන් කාම විතක්කේ සිත තබා නොගනි. දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නොපදීමට පවත්තයි. එතකොට අපි දන්නවා ප්‍රහාණ සංඥාවේ තියෙන ව්‍යාපාර විතක්කේ, විහිංසා විතක්කේ. ඒ ඔක්කොම බැහැර කරනවා, බැහැර කරනවා කියලා කියන්නේ. එමුදු දේ දුරු කරන්නාට වේස සහ දැවිලි සහිත ආශ්‍රය නොවේ. මාන්නේ මේ ආශ්‍රය විනෝදනී පැහැයිතියයි කියලා කියනවා. ඉතින් මේක අපිට පැහැදිලි වෙනවා අර ඒරියා 1 වලින් ඒරියා 4 හැදෙනවා කියලා කියනවා. ඒරියා 4 එකට ආවම කාමච්ඡන්දේ ව්‍යාපාදේ. අර වේදනාව ජරාවටපත් වීම නිසා තියෙනවා. ඊළඟට ඒරියා 1 වලින් ඒරියා 6 ඇති වෙනවා. එතකොට එහෙනම් සංස්කාර නිසා අපිට ඇති වෙනවා ඉතින් නැත්තම් නොවෙන්න තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ විහිංසාවිතක් කියන්නේ ඒක පහළදී කියලා. ඊළඟට 7 වෙනි කාර්ට් වෙනවා මාහනි භාවනාවෙන් පැහැදිලි ආශ්‍රය කවරද? මාන්නේ මේ ශාසනයේ මානතමේ නෝනි සලකා විවේකී ඇසුරු කළ, විරාගී ඇසුරු කළ, නිරෝධී ඇසුරු කළ, නිවනට නැඹුරුවන්නව සති සම්බෝධ්‍යංගේ වඩනවා කියලා. මේ විදිහට මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගේ වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය වඩනවා කියලා. ඒ විදිහට විරාගී ඇසුරු කළ, නිරෝධී ඇසුරු කළ, නිවනට නැඹුරුවන්නව උපේක්ඛා සම්බෝධ්‍යංගේ වඩනවා. මාන්නේ යමේ එකින් බොජ්ජංග නොවඩන්නාට වේසා දැවිලි සහිත ආශ්‍රය උපදීද? මාන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා වූට මෙසේ වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මාන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැසිය යුතුයි කියලා කියනවා. ඉතින් මේකෙන් කියන අර වඩු වාසුන් නැගේ කතාව වෙනවා. බොජ්ජංගේ අපි සාකච්ඡා කළේ නේද? එතකොට සංස්කාරයන් නිසා වන අර්ථ සංඥාව කියන එක නැති වෙනවා. අනාශ්‍රය චිත්තයන්ට ඉන්න පුළුවන්. මාන්නේනි යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙකු ඒ දර්ශනීය පැහැයුත්තේ ඒ ආශ්‍රය ඒ දර්ශනීය මගින් පැහුණා වේද? යම් ආශ්‍රයකෙනු සංවරයෙන් පැහැයුත්තේ ඒ සංවරයෙන් පැහුණා වේද? යම් ආශ්‍රයකෙනු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැයුත්තේ ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේද? යම් ආශ්‍රයකෙනු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද? ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේද? යම් ආශ්‍රයකෙනු දුරු කිරීමෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේද? යම් ආශ්‍රයකෙනු විනෝදනින් පැහැයුත්තාද? ඒ ආශ්‍රය විනෝදනින් පැහැුණා වේද? යම් ආශ්‍රයකෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද? ආශ්‍රය භාවනාවෙන් පැහැුණා වේද? මහණනි මේ මහණතෙන් සීල ආශ්‍රයන්ගේ සංවෘත වේයයි, තෘෂ්ණාව සංසිඳියයි, සංගෝචනයේ උත්තාහ වේයයි, මාන ප්‍රහාණින් දුක් කෙලවර කරේයිද කියන බැවින්. භාග්‍යවතුන් වහන්සේ මේක වදාළ සතර සිද්ධාති භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට ඒක තමයි සූත්‍ර දේශනාවේ තියෙනවා. අද එහෙනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.